Honorable Minister Arundhika Fernando, you have 12 minutes.
Garu Munasanaruda Mantritumani, Mata Perakatagar Bugaru Mantrituma, Patugaru Karnak Sambandin, Mama Podi Maget Katukiri Makarandona, Mamindra Duma, Kiapuka Karnavak, Tamai, Ratmalani Indala, Yapani Dakwa. සාමාන්‍යයෙන් ගුවන් ගමනකට රුපියල් 22000ක් විතර යනවා කියලා. ඒ කතාව ඇත්ත. මම හිතන්නේ ඒක ඉතාමත් ඉතුමා මතු කරපු කාරණාව ඒ කියන්නේ ගමන් වාර දෙකක් කරනවා රුපියල් 40000ක් විතර යනවා. එතකොට ඇත්තටම මේ අපේම රටේ සත්බ්‍රාණ්ඩ ගුවන් තොරපළේ ඉඳලා පලාලි ගුවන් තොරපළ දක්වා යන මගින් විශාල පිරිසක් ඉන්නවා. අපි ගත්තොත් එහෙම ජාත්‍යන්තරව ඉන්න විශාල පිරිසක් කොළඹට ආවට පස්සේ සාමාන්‍යයෙන් යාපනයේට කිරිනොච්චයට මුලදී වලට මන්නාරමට එහෙම නැත්නම් අනිත් පැත්තේ නැගිනිර පළාතට යනවා නම් මේ අනිවාර්යයෙන්ම මේ අභ්‍යන්තර ගුවන් ගමන් වල දියුණුව ඇති වෙන්නට ඕන. මේ රජය විසින් ගත්ත ක්‍රියාමාර්ගයකට වැඩි කරු මන්ත්‍රීතුමා මේකේ තියෙන්නේ ඇත්තරම මේකේ ඩොමෙස්ටික් එයාලයින්ස් කීපයයි මේ ඔපරේෂන් එක කරන්නේ. එකට හේතුව තමයි විශාල වශයෙන් සමහරක් රට එයාට විශාල එයාටත් විශාල වැයක් දරන්න සිද්ධ වෙලා තියෙනවා මේ යම් යම් හේතු නිසා. ඉතින් අපේ යුතුකම තමයි රජයක් හැටියට සහ අපේ වගකීම වෙන්නට ඕන මේ අභ්‍යන්තර ගුවන් ගමන් වලට තියෙන පහසුකම් වැඩි කරලා අභ්‍යන්තර ගුවන් ගමන් වලට තියෙන එයාලයින්ස් වැඩි කරලා ඊළඟට අපේ අභ්‍යන්තර ගුවන් තොටුපළවල් සංවර්ධනය කරලා මේ වැඩ කටයුතු කරොත් තමයි ඔය ගුවන් ගමන් වල ගාන අඩු කරන්න පුළුවන්. මම හිතනවා ඉතමත් හොඳ කාරණාවක් තමයි මතු කරේ. අපි ඒකේ අවධානය යොමු කරන්නට උවමනාමයි. මම හැමදාමත් හිතන කාරණාවක් තමයි අපි කටුනායක ගුවන් තොටුපළ අපේ ජාත්‍යන්තර ප්‍රධාන ගුවන් තොටුපළ ඒ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පස්සේ මම විශ්වාස කරන පුද්දේ තමයි මගේ පෞද්ගලික අදහස තමයි අපි දියුණු කරන්නට ඕන විශේෂම පලාලි ගුවන් තොටුපළ. පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවයි අතර තියෙන්නේ විශාල කෙටි දුරක්. ලෝකයේත් එක්කලා අපිට කටුනායකටත් වැඩිය සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රධාන ගුවන් තොටුපළ තියෙනවා නම් ඒ පලාලි ගුවන් තොටුපළ. ඒකෙදි අපි කවදාවත් හිතන්න හොඳ නැහැ මේක තියෙන්නේ උතුරේ මේක තියෙන්නේ මෙතන ඉන්නේ බහුතර ජනතාව ද්‍රවිඩ ජනතාව ඒ අදහස ඒ පටු මානසිකත්වයේ සම්පූර්ණයෙන්ම අයින් කරලා මේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ දියුණු කරන්නට උවමනාමයි. හැබැයි මේ ගුවන් තොටුපළ දියුණු කරන්නට වෙනකොට ගරු මන්ත්‍රීතුමනි මේ ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් යනවා. ඒක කටුනායකත් සිද්ධ වුණා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුල් කරනකොට ඒක යනවා. අද රත්මලාන වෙලා තියෙන රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුල් කරන්න විදියක් නැහැ. විශාල වන්දියක් ගන්න වෙනවා. විශාල වශයෙන් මේ කමර්ෂල් ඉඩම් තියෙනවා. ඒක නිසා මම හිතනවා මේ තමුන්නාන්සේලා අපි ඒ සහයෝගය දීලා දැන් ඇත්තටම අවුරුදු 30ක යුද්ධය අවසන් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ හමුදාව කඳුරවල තියෙන ඉඩම් නිදහස් වෙලා තමුන්නාන්සේලා ජනතාවට ලැබෙන්න ඕනේ කිසිම තර්කයක් නැහැ. ඒ විශේෂයෙන්ම තියාගන්න ඕනේ ඉඩම් ටික විතරක් තියාගන්න තමයි ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු. ජනාධිපතිතුමා ඒ සියලුම නිදහස් ඉඩම් නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා උතුරේ ආදරණීය ජනතාවට. හැබැයි මේ පලාලි ගුවන් තොටුපළ සහායයවට මම හිතන්නේ පුළුල් කරන්න ඕනේ ඒක අවශ්‍යතාවය තියෙනවා. අද මේ පනත ගරු සභාපතිතුමනි පනත ගේන්නේ මේ ඩොමෙස්ටික් එයාලයින්ස් වලට. දැන් එයාට විශාල වශයෙන් එයා කියන කාරණාවක් තමයි ජාත්‍යන්තර නීති අනුව ජාත්‍යන්තර රක්ෂණ නීති අනුව ඒ අයට දැන් සාමාන්‍යයෙන් ගත්තාම මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒ පැසෙන්ජර් කෙනෙකුට ගෙවන්න දෙන ගාණ වැඩි. ඒකින් තමයි හතර පහ දිනක් නැත්තම් හිතා සුළු පිටිසක් අරන් යන ගුවන් ගමනකදී විශාල රක්ෂණ ගාස්තුවක් ගන්න වෙන හින්දා තමයි ගරු අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් සාධාරණ පියවරක් හැටියට එයාත් එක්ක සාකච්ඡා කරලා මේ රක්ෂණ සමාගම් එක්ක සාකච්ඡා කරලා සහ ගුවන් සමාගම් එක්ක සාකච්ඡා කරලා මේ කාරණයට අත තියලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ප්‍රධාන වශයෙන් අපි තවත් මේ ඩොමෙස්ටික් එයාලයින්ස් වලට මේ රටේ ඉන්න මේ හා සම්බන්ධ ගුවන් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කරලා එයා උනන්දු කරලා ගන්නට ඕන. දැන් නමුන්නාන්සේ අපිට කියන්නට ඕන කාරණා තමයි දැන් අපි කටුනායකට ආවොත් කටුනායකට ගුවන් අපි අපි මගේ එක්ක ආවොත් එහෙම නැත්නම් අපිට සංචාර කර්මාන්තය සඳහා මේ රටට කවුරු හරි ආවොත් එහෙම සාමාන්‍යයෙන් කටුනායක ඉඳලා ත්‍රිකුණාමලයට යන්න පය 6 7ක් යනවා. මෙතන ඉන්න අපේ වීරසිංහ මන්ත්‍රීතුමා අම්පාරේ තමුන්නාන්සේ දන්නා තමුන්නාන්සේ ප්‍රදේශ වලට ගුවන් තොටුපළට ආව කෙනෙක් අම්පාරට යනවනම් එහෙම නැත්නම් ආරුගම්බෙට යනවනම් පහසු කුඩා වලට යනවනම් එහා පැත්තේ ත්‍රිකුණාමලයට යනවනම් යාපනයට යනවනම් භූමියෙන් යන්න ගියොත් එහෙම විශාල පය 6කට 7කට වැඩි ප්‍රමාණයක් යනවා. අපි දැක්ක සමහරක් කාලවලදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තිබ්බා අපේ සී ප්ලේන්ස් තිබ්බා. හැබැයි සී ප්ලේන් එක යනවා ඊළඟට එයාගේ බඩු ටික අපි අරිනවා වෙන වෑන්නේක. ඒ වෑන්නේක ඒ බඩු ටික යනකොට පැසෙන්ජර් ඉන්න වෙලා තියෙන වෙනවා පැය ගාණක් කියලා තමන් යන හෝටලේ නැත්තම් එතනට වෙලා බලාගෙන ඉන්න වෙනවා වෙනවා පැය 6 7කට පස්සේ තමයි එන්නේ බඩු ටික. ඒක නිසා අනිවාර්යෙන්ම මේ ඩොමෙස්ටික් එයාලයින්ස් වැඩි වෙන්න ඕන ඩොමෙස්ටික් එයාපෝර්ට්ස් දියුණු වෙන්න ඕන. ඊළඟට ගත්තාම මම මතු කරපු කාරණාවක් තමයි කරුණාගේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දියුණු වෙනවා වගේම පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළ දියුණු වෙනවා වගේම මත්තල නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ දියුණු වෙනවා වගේම අනිකුත් ප්‍රදේශවල තියෙන මඩකලපු වෙන්නට පුළුවන් එහෙම නැත්නම් ත්‍රිකුණාමලයේ වෙන්න පුළුවන් පුත්තලම දිස්ත්‍රික්කයේ අපේ පාලවිය පුත්තලම ගුවන් තොටුපළ වෙන්න පුළුවන් එහෙම නැත්නම් නුවර එළිය වෙන්න පුළුවන්. ඒ අභ්‍යන්තර ගුවන් තොටුපළවල් අනිවාර්යයෙන්ම දියුණු කරන්නට ඕන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. දියුණු වෙන්නට ඕන සංචාර කර්මාන්තයේ දියුණු කරනවා නම් අනිවාර්යයෙන්ම ඒවා දියුණු වෙන්න ඕන. කොග්ගල ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඒ වගේ දැන් අපි පහුගිය කාලේ දැක්ක හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඒ වගේ ඩොමෙස්ටික් එහෙම නැත්නම් අභ්‍යන්තර ගුවන් තොටුපළවල් දියුණු වෙන්නට ඕන. මම හිතන්නේ මේ ගන්නා වූ පියවර ඉතාමත් සාධාරණ පියවරක්. මේකත් එක්කලා විශාල වශයෙන් මං හිතන්නේ මේකට ලොකු සහයෝගයක් ලැබෙනවා. මේ කාලයේදී ගරු සභාපතිතුමනි මේ රජයේ බලයට පත් වුණාට පස්සේ අපි අමතුමාටත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද වෙනකොට චයිනා ඉස්ටර්න් එයාලයින් එක එමිරේට්ස් එයාලයින් එක චයිනා ඉස්ටර්න් එයාලයින් එක දැන් මං හිතන්නේ ෆ්ලයිට්ස් පහක් සතියේ දෙක ගානේ ගත්තාම ෆ්ලයිට්ස් පහක් දැන් එනවා වීක් එකකට එකේ ඉඳලා පහ දක්වා. එමිරේට්ස් ගුවන් සේවය දැන් ෆ්ලයිට්ස් 14 ඉඳලා 28 දක්වා. එතියාඩ් ගුවන් සේවය, කටා ගුවන් සේවය, එයා අරබියා ගුවන් සේවය, එයා ඒෂියා, එයා ඉන්දියා ඒ වගේ ගුවන් සේවාවල විශාල වශයෙන් ව්‍යාප්තිය තියලා තියෙනවා. මේක සංචාර කර්මාන්තයෙන් සහ රටේ අනාගතයට විශාල වශයෙන් බලපානවා. ඒ වගේම රෙකමෙන්ඩඩ් එයාලයින්ස් තියෙනවා. දැන් එන්න බලාපොරොත්තු වෙන එයාලයින්ස් තියෙනවා ඒරොෆ්ලොට් වගේ. දැන් ඒක රුසියානු සංචාරකින් වැඩි වශයෙන් ගේන්න පුළුවන් ඒවා. ඒ වගේම ඒ වගේ තවත් ගුවන් සේවා වල නවත පැමිණීම සහ අලුතෙන් පැමිණීමට බලාපොරොත්තු වෙන ගුවන් සේවා පිළිබඳව රජයේ විශාල අවධානයක් ගරු අමාත්‍යතුමා සහ අමාත්‍යංශ ඇතුළු සිවිල් ගුවන් සේවා අධිකාරිය යොමු කරලා තියෙනවා. ඊළඟට මම තව කාරණාවක් මතු කරන ගුවන් ගරු සභාපතිතුමනි අපේ රටේ ඉන්න ගුවන් නියමුව ගැන. අපේ රටේ ඉන්න අම්මලා තාත්තලා ගරු සභාපතිතුමනි තමන්ගේ සමහරක් වෙලාවට තමන්ගේ පුතා නැත්තම් එයාට ගුවන් නියමුවෙක් වෙන්න එහෙම නැත්නම් අම්මගේ තාත්තගේ නැත්තම් දරුවගේ සිහිනේ තමන්ගේ දරුවා ගුවන් නියමුවෙක් වෙන්න නම් ඒ ගුවන් නියමුවෙක් වෙන්න අවස්ථාව අපේ රට තුළ තියෙන්නට ඕන. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇරුණාම ඊළඟට හුඟ දෙනෙක් එහෙම නැත්නම් මේ රටේ පයිලට්ස්ලා බිහි වෙන පෞද්ගලික ආයතන කීපයක් අරුණාම ඊළඟට එයාගේ රැකියාව සඳහා යන්න වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට. සිවිල් ගුවන් පැත්තෙන් ගත්තාම ශ්‍රී ලංකන් ගුවන් සේවය තමයි අපිට තියෙන එකම තැන. මේ ගුවන් නියමුවන්ට ගුවන් නියමුව බවට පත් දෙන්න තියෙන ප්‍රධාන තැන. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම පෞද්ගලික ගුවන් යානා ගුවන් සමාගම් කීපයක් තියෙනවා පයිලට්ස් බඳව ගන්න. විශාල ගුවන් නියමුව පිරිසකගේ අවශ්‍යතාවය අපේ රටට තියෙනකොටත් සමහරක් වෙලාවට ප්‍රයිවට් පයිලට් ලයිසන් එක කරලා කමර්ෂල් පයිලට් ලයිසන් එක කරලා ෆ්‍රෝසන් ATPL කරලා බලාගෙන ඉන්න දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා අපේ රටේ ශ්‍රී ලංකන් ගුවන් සේවයටම යාගන්න බැරුව. එහෙම නැත්නම් ලෝකයේ අනිත් ගුවන් සේවයකට රස්සාවට යාගන්න බැරුව. අම්මලා තාත්තලා ගෙවල් දොරවල් විකුණලා අති විශාල මුදලක් එහෙම නැත්නම් ගෙවල් දොරවල් උගස්සලා විශාල මුදලක් මේ දරුවන්ට දීලා මේ ක්ෂේත්‍රය තුලින් යන්න අවස්ථාව සලසලා දෙන දරුවෝ විශාල වශයෙන් අද ස්ටැග්නේට් වෙලා බලාගෙන ඉන්නවා අපේ රටේ තුල. ඒ අයට වෙනත් ලෝකේ වෙනත් ගුවන් සේවයකට යන්න විදියකුත් නැහැ. අපේ රටේ ගුවන් සේවයට එන්න විදියක් නැහැ. මොකද ඒ අයට ප්‍රායෝගික පුහුණුව දෙන්න අපි කියනවා අපේ ගුවන් සේවා භාෂාවෙන් කියනවා ලයින් ඇන් ටයිප් ට්‍රේනින් දෙන්න. ඒ අයට PPL ලයිසන් එක තියෙනවා. CPL license එක තියෙනවා frozen ATPL තියෙනවා හැබැයි ඒ අයට ප්‍රායෝගිකව මේ ගමන යන්න අවස්ථාව නැති වෙලා තියෙනවා ඉතින් ඒක නිසා මම
ගරු
අමාත්‍යතුමාගේ මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයද ප්‍රතිව්‍යුහගතකරණය කරන්න එහෙම නැත්නම් ශ්‍රී ලංකන් ගුවන් සේවය අපි බලාපොරොත්තු වෙනවා නම් පෞද්ගලීකරණය කරන්න ශ්‍රී ලංකන් මේ ආර්ථිකය වැටලා තියෙන වෙලාවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අපි ශක්තියක් දෙන්න බලාපොරොත්තු වෙනවා මම ගරු ඔබතුමාගෙන් ඉල්ලනවා මේ අංශය ගැන විශාල වශයෙන් හිතන්න මේ අංශය විශේෂයෙන්ම මේ ට්‍රේනින් ඇකඩමි එකක් ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ ට්‍රේනි ඇකඩමි එකක් හදලා ඒ තුලින් අඩුම ගානේ මේ ළමයින්ට ලයින් ඇන්ඩ් ට්‍රයිප් ට්‍රේනින් දෙන්න. අද ලෝකේ එයා අරබියා වගේ ගුවන් සමාගම් ඒක බිස්නස් එකක් හැටියට කරනවා. ඒ සුදුසුකම් දින ළමයි අරගෙන එයාට ප්‍රායෝගික පුහුණුව දෙන්න පුළුවන් විදියට හදලා සමහරක් රට එයාට රැකිය අවස්ථා දෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයත් ඒක කරන්න ඕන. ශ්‍රී ලංකන් ගුවන් සේවය තමයි ලෝකෙ තිබිච්ච ඉංජිනේරින් පැත්තෙන් ගත්තම හොඳම ගුවන් සේවය සහ හොඳම ටෙක්නිකල් සර්විස් සපයපු තැන තමයි අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරින් අංශය. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු අය තමයි ගිහිල්ලා එමිරේට්ස් එක පටන් ගත්තේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු අපිත් එක්කලා හිටපු අය තමයි ඉතිහාඩ් එක පටන් ගත්තේ. ඊළඟට ගල්ෆ් එකකට ගියේ. ඉතින් ඒක නිසා ওই මිඩ්ල් ඉස් එයාලයින් සේරම පටන් ගන්න මූලිකව වැඩකටයුතු කරපු විශේෂඥ හිටියේ අපේ. දැන් අය විශාල පිරිසක් අපේ රට තුළ ඉන්නවා. විශාල පිරිසක් ගුවන් නියමුවෝ ඉන්නවා. ඉතින් ඒක නිසා අපි මේ ගුවන් නියමුවන් සඳහා ට්‍රේනි ඇකඩමි එකක් ඒ තියෙන අපිට දැන් පහසුකම්ුත් තියෙනවා අලුතෙන් ද සිමියුලේටර්ස් වගේ දේවල් තියෙනවා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හොඳ සභාපතිවරයෙක් ඉන්න අපේ ජයකාන්ත මැතිතුමාලා වගේ ඉන්න අධ්‍යක්ෂින් තියලා ඒවත් සම්බන්ධ කරගෙන ගුවන් සේවයට සම්බන්ධ පරණාවත් සම්බන්ධ කරගෙන මැතිතුමා විශාල ආදායමක් ගන්න පුළුවන් මේ රීජන් එකේම තියෙන පයිලට්ස් සේරම ඇවිල්ලා මෙතන ලයින් ඇන්ඩ් ට්‍රයිප් ට්‍රේනින් කරයි ඇකඩමි එකක් පටන් ගමු ඒකට අඩු ගානේ ඉන්වෙස්ටර් කෙනෙක් හොයලා හරි ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් එකකට ගිහිල්ලා හරි එහෙම ඇකඩමි එකක් පටන් ගන්න ඒ අයගෙන්ම අපිට ගුවන් නියමුවෝ හදන්න පුළුවන් ඒ වගේම තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත්තාම අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යුහගත කරන්න ඕන අවුරුදු 20ක් මමත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ 20කට වැඩි කාලයක් සේවය කරපු කෙනෙක් දේශපාලන රෙන්නට ඉස්සලා මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට තියෙන එකම අවසන් කරනවා කරු සභාපතිතුමනි මේක තියෙන ලොකුම හානිය තමයි මෙතන ඉන්නවා කීප දෙනෙක් විශේෂයෙන්ම මැනේජ්මන්ට් එකක් ඉන්නවා හැමදාම මේ සම්බන්ධයෙන් මේ ගුවන් සේවයේ වලපල්ලට යන්නටම තමයි අය කටයුතු කරේ ඒ අය විශාල වශයෙන් මේකේ ප්‍රතිලාභ ලබා ගත්තා විශාල සේවක පිරිසක් ඉන්නවා හැම ආණ්ඩුවක්ම ආවහම මේක පුරවනවා ඒක විතරක් නෙමෙයි මේකේ අවශ්‍ය තැන් වල සමහර කරලාට නැහැ ගුවන් සේවකයෝ නැහැ ගුවන් සේවිකාවන් නැහැ සමහර අංශ වලට නැහැ හැබැයි අනවශ්‍ය තැන් වල මිනිස්සු ඉන්නවා ඉතින් මේක විශාල බරක් මේ රටේ අහිංසක මිනිස්සු ජීවිතේට ගුවන් ගමනක් තියා එයාපෝට් එකක් දැකපු නැති මිනිස්සුගේ බදු මුදල් වලින් තමයි මේ ආයතනය තියෙන්නේ ඒක නිසා මේ ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කරනකොට මම හිතනවා මේ සම්බන්ධ කාරණා සලකලා බලලා දැන් අද වෙනකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෘත්ති සමිතිය ගෙන්නලා
තියෙනවා
අර්ධිරේට ඉවර කරනවා සාකච්ඡාව සඳහා මම හිතනවා මේ 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 මේකේ තියෙන ණය මේ ණය ටිකක් ප්‍රතිව්‍යුහගතකරණය කරලා මේ ආයතනය පෞද්ගලීකරණය කරන්න කටයුතු කරන්න මම හිතනවා එතුමාට ඒ ශක්තිය දෙනවා කියලා කියමින් මම විශේෂයෙන්ම කියනවා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවක් තේරීම් කමිටුවක් මේ ගුවන් සේවය සහ ගුවන් සේවය පිළිබඳව පත් කරන්න පුළුවන් නම් හොඳයි කියන කාරණාවත් කියමින් මගේ වචන සල්පය අවසන් කරනවා.
Thank you. Honorable Dr. Harini Amarasuriya, you have 7 minutes.
Thank you. ගරු සභාපතිතුමනි මේ අද සාකච්ඡා වෙන මේ ගුවන් ප්‍රවාහන සංශෝධන පනත පිළිබඳ මෙතන එකේ පනතේ පිළිබඳ අපිට ලොකු ප්‍රශ්න තිබ්බේ නැති වුණාට මට එක කාරණාවක් මතු කරන්න කැමති විශේෂයෙන්ම අභ්‍යන්තර ගුවන් සේවාව දියුණු කරන්න යනවා නම් ගරු ඇමතිතුමා මම හිතන්නේ අපි මේකේ සේෆ්ටි පැත්තට අවධානය දිය යුතුයි ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව මේ ආරක්ෂාව සහ ඒ සේෆ්ටි රෙගියුලේෂන්ස් ගැන මොන වගේ විදියට මැදිහත් වීමක් කරනවද කියන එක ගැනත් අපිට අවධානය දෙන්න වෙනවා අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම මම හිතන්නේ විවිධ සේවා සපයන්නන් මේක තුල ඉන්න තත්වයක් තුල ගුවන් හමුදාවත් මේ ශේෂ්ත්‍රයට ඇතුළත් වෙනවා නම් එහෙනම් සියලුම සේවා සපයන්නන්ට එකම ප්‍රමිතියක් තුල එකම නියාමන ක්‍රමයක් තුල ඔවුන්ගේ තත්ත්ව පාලනය පිළිබඳවත් සේෆ්ටි රෙගියුලේෂන්ස් පිළිබඳවත් යම්කිසි විදියක නීතිමය හෝ ප්‍රතිපත්තිමය තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට මැදිහත් වෙන්න කියන ඉල්ලීම තියෙනවා. මොකද මම හිතන්නේ මේ වෙනකොට ඩොමෙස්ටික් සෙක්ටර් එකේ සේෆ්ටි ඇන් රෙගියුලේටරි බොඩි එකක් ගැන මම දන්නේ නැහැ මොන වගේ තැනක්ද මොන වගේ ප්‍රමිතීන්ද තියෙන්නේ කියන එක ගැන. ඉතින් මම කැමති ඇමතිතුමාගේ අවධානය මේ වෙත යොමු කරන්න, විශේෂයෙන්ම සියලුම සපයන්නන් සමානව සලකා සියලු දෙනාම එක විදියට සලකන්න කියන එකත් මම මතක් කරන්න කැමතියි. අත් වශයෙන් මට මේ ලැබිලා තියෙන කෙටි කාලය තුළ මම කැමති අද උදේ සාකච්ඡා වෙච්ච මාතෘකාවක් එක්ක බැඳෙන්න මම අහපු ප්‍රශ්නයක් එක්ක, විශේෂයෙන්ම අධ්‍යාපනය පිළිබඳ. එතන අර අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉතාමත්ම වැදගත් වන ආයතන තුනකට යොමු කරන මුදල් පිළිබඳ අද කතා වුණා. එතෙන්දී දැන් ඒ ලැබිලා තියෙන තොරතුරු අනුව විශේෂයෙන්ම මගේ අවධානයට ලක්ුණේ විභාග දෙපාර්තමේන්තුව කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රියාවලිය අතිශයින්ම වැදගත් ආයතනයක්. එතන 2023 වසර තුර අනුමත කළ තියෙන මුදල් ප්‍රමාණය ඉහළ ගිය නමුත් 2023 පුනරාවර්ජන වියදමෙන් මේ වෙනකොට වියදම් වෙලා තියෙන 41% මේ පළවෙනි මාස 6 ඇතුළත සහ ප්‍රාග්ධන වියදමෙන් 7.9% පමණයි වියදම් වෙලා තියෙන්නේ පළවෙනි මාස 6 ඇතුළත. එතකොට මේක බරපතල පත්තත්වයක්. අපි දන්නවා අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ විශාල ප්‍රශ්න ඇති වෙනවා අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමත් එක්ක. මෙතන පැහැදිලි, එතකොට මෙතන මුදල් සහ මුදල් කියන්නේ අත වශයෙන්ම මේ ආයතනයට තියෙන සම්පත් ප්‍රමාණය කොහොමද ඇත්ත කියන එක ගැන ප්‍රශ්න මතුවෙනවා. පහුගිය වසර තුල ඇතිවෙච්ච අර්බුද කීපයකදී ආණ්ඩුව නිකන් ඒක සම්ප්‍රදායක් හැටියට සියලුම බරද පටවන්නේ වෘත්තීය සමිති සහ විශේෂයෙන්ම ගුරුවරුන් වෙත තමයි වරද පටවන්නේ. නමුත් මෙතන ඊට එහා බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියන එකත් පැහැදිලි. පුරප්පාඩු හරියට පුරවලාද, ඒ පුරප්පාඩු වලට සහ දෙපාර්තමේන්තුවට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය සම්පත් ලැබිලා තියෙනවද කියන එක මේ මුදල් වෙන්වීම පිළිබඳ ඒ තොරතුරු තුලම නියෝජන ඒක තුලින්ම පෙන්වුම් කරනවා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා. අනිත් එක තමයි ජාතික අධ්‍යාපන ආයතනයේ 2023 ප්‍රාග්ධන වියදම 7% වියදම් වෙලා නැහැ. වෙන් කරපු මුදලින් අත වශයෙන්ම වියදම් වෙලා නැහැ. පුනරාවර්තනයේ කෙනුත් 21% මේ පළවෙනි මාස 6 ඇතුළත වියදම් වෙලා තියෙන. ඉතින් ඉතුරු මාස 6 ඇතුළත කොහොමද මේ ඔක්කොම කරන්නේ? එතකොට මේක තුල මේ වෙලාවෙත් ජාතික අධ්‍යාපන ආයතනය තුල අතිශයම බරපතල තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියන එක අපිට ආරංචි වෙලා තියෙනවා. මුදල් අවභාවිතා වීම, මුදල් වංචා, ඒ පිළිබඳ මැදිහත් විය යුතු නිලධාරීන්ගේ අඩුපාඩුකම්, ඒ නිලධාරීන් පිළිබඳ හරි විමර්ශන සිද්ධ නොවීම, අත්නොමතික විදියට තීන්දුව තීරණ ගැනීම, මේ සියලුම ප්‍රශ්න නිසා අධ්‍යාපන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය ආයතනයක් වන ජාතික අධ්‍යාපන ආයතනය තමන්ගේ වගකීම් හරියට ඉෂ්ට නොකර කිරීමට නොහැකි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒකට අපි දන්නවා මේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ ගුණාත්මකභාවය දියුණු කිරීම පිළිබඳ ආණ්ඩුව ගොඩක් කතා කරනවා. නමුත් ඒක කරන්න නම් ඒ අධ්‍යාපනය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතන වලට අවධානය යොදවන එක අතිශයින්ම වැදගත්. එතකොට රජයේ මේ අධ්‍යාපන ආයතන නඩත්තුව සහ ඔවුන් එම ආයතන ශක්තිමත් කිරීමේ වගකීමෙන් ඈත් වෙමින්, වගකීමෙන් බැහැර වෙමින් අධ්‍යාපන ප්‍රතිපත්ති හදලා තේරුමක් නැහැ. ඒ අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ මේ ආයතන හරහා. එතකොට මේ ආයතනවල නඩත්තුවත් මේ ආයතනවල ගුණාත්මකභාවයත් ශක්තිමත් කිරීමට ආණ්ඩුව මීට වඩා මැදිහත් විය යුතුයි. ප්‍රතිපත්ති නීති හද මේවා කිසි වැඩක් වෙන්නේ නැහැ ආයතන ව්‍යුහ ශක්තිමත් නැත්තම්. එතකොට මේ ආයතන තුල මානව සම්පත්ද, යටිතල පහසුකම්ද, විශේෂයෙන්ම මේ ආයතන තුල පවතින ආයතන සංස්කෘතිය දේශපාලනීකරණය නිසා, හරි නායකත්වය නොමැති වීම නිසා කාර්ය මණ්ඩලයටත් ඉතාමත්ම අපහසු තත්ත්වයන්ට පත් වෙලා තිනවා උන්ට ක්‍රියාත්මක වෙන්න. අධ්‍යාපනයේ ශාස්ත්‍රයේ ඉන්න පරිපාලන නිලධාරීන්, මේ ආයතනවල ඉන්න සේවක මණ්ඩල, අත වශයෙන්ම තමන්ගේ වගකීම කරන්න පසුබසින ප්‍රධාන හේතුවක් තමයි මේ ආයතනවල තියෙන සංස්කෘතිය. ඒ ආයතනවලට විශේෂයෙන්ම දේශපාලන මැදිහත් වීම තුලින් පත්වීම් ලබා දෙන එකත් අවශ්‍ය පුරපාඩු පුරවන්නේ නැතුව අනවශ්‍ය තැන්වලදී දේශපාලන මැදිහත් වීම වලින් පුද්ගලයන් ඇතුළත් කිරීම තුළින් මේ ආයතන සියල්ලම දැන් ඉතාමත්ම දුර්වල තැනකට පත්වලා තියෙනවා. ඒකට අපි අධ්‍යාපන ගුණ අධ්‍යාපනයේ ගුණාත්මක භාවයත් අධ්‍යාපනය දියුණු කිරීමට මැදිහත් වෙනවා නම් ආණ්ඩුව මේ අධ්‍යාපන ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳ මීට වඩා අවධානය යොදවන්නත් ඕනේ. මේ මුදල් වෙන් කිරීම මං හිතන්නේ ප්‍රධාන නිර්ණායකය. ප්‍රධාන නිර්ණායකයක් වෙනවා ආණ්ඩුව මුදල් වෙන් කරන එක මං හිතන්නේ ප්‍රධාන නිර්ණායකයක් වෙනවා. ඇත්තටම ආණ්ඩුව කොච්චරක් දුරට අධ්‍යාපනය දියුණු කිරීම ගැන ප්‍රමුඛතාවය දෙනවද නැද්ද කියන එක ලබා දුන්න කාලයට බෙහෙවින්ම ස්තුතියි.
Thank you. Honorable Dr. Sarath Veerasekara, you have 12 minutes.
I was told I can have 15 minutes if you don't mind.
Because of the initial time delays, the time has been reduced.
Garu Sabhapathitumani, api ada udarpana neethiya sambandhayen katha karanne 1977 varshayedi genapu aparada wardikala ratin pala giyot e wagein thamai wen ratawala aparada karala me ratata pala awoth ඒ පුද්ගලයන් උදාර්පණය නැත්තම් පිටුවහල් කිරීම පිණිස තමයි මේ නීතිය තියෙන්නේ. 1977 ජූනි 3 දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 36ක් ඇතුළත් කර තමයි මේ උදාර්පද මනස සකස් කළේ. නමුත් දැන් එම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සංඛ්‍යාව 56 දක්වා වැඩි වෙලා නිසා ඒ රටවල් සියල්ල ඇතුළත් කොට 2023 පෙබරවාරි මාසේ 14 වෙනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා. ඒ සඳහා තමයි මේ පාර්ලිමේන්තුවේ මේ අනුමැතිය ලබා ගන්නට අද මේ විවාදය තියන්නේ. මේ වගේ නීති ගිණුම් ඉතාම හොඳයි. මොකද අපරාධයක් කරලා මොන රටක හිටියත්
order please. Order please. Honorable Harini Amarasuriya to the chair.
Please continue, Member. Honorable Member, please continue.
ගරු සභාපතිතුමනි, මං කියන්නේ මෙන්න මේ වගේ නීති ගෙනේම ඉතාම හොඳයි. මන්ද අපරාධයක් කරලා මොන රට හිටියත් හැංගෙන්න බෑ. තමන්ගේ රටට උදාර්පණය කරලා නඩු අහලා දඬුවම් කරලා දඬුවම් කරන්න පුළුවන් නිසා. නමුත් මෙහිදී අපි ඉතාම පරිස්සම් විය යුතු කාරණයක් තියෙනවා. ඒක තමයි දැන් ජෙනීවා නුවර යෝජනාවක් මගින් දැන් අපේ රටේ යුද අපරාධ සම්බන්ධයෙන් කරුණු විමසන්න බාහිර යාන්ත්‍රණයක් external mechanism එකක් පිටවලා තියෙනවා. රජය ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ යාන්ත්‍රයෙන් බොරු සාක්ෂි මත අපේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ සාක්ෂි ගොනුකොලොත් ඒ අයව ජාත්‍යන්තර යුදාතිකරණයට ගෙන යා හැකිද කියා ඇත්ත වශයෙන්ම අපි විමසා බැලිය යුතුයි. ඒ වගේම දැන් අතුරුදන් වීමේ කාර්යාලයකුත් අපේ රටේ ස්ථාපිත කරලා තියෙනවා. විශේෂයෙන්ම යහපාලන රජය කාලේ ඒකට පාර්ලිමේන්තුවෙන් සම්මත අනුමැතිය ලැබුණා. නමුත් ඒ අවස්ථාවෙත් අපි ඒකට විරුද්ධ වුණා. ඒකට වීඩියෝ තාක්ෂණය මගින් වුණත් සාක්ෂි දෙන්න පුළුවන්. එවන් බොරු සාක්ෂි ගොනු කරලා රණවිරුක්ට විරුද්ධව ලිපිගුණයක් සකස් කළොත් ඒ රණවිරුවා පිටරටකට ගියොත් ඒ රට රෝම ප්‍රජාතන්ත්‍රයට අස්සම් කළ තිබ්බොත් ඒ රටින් එම රණවිරුවා ජාත්‍යන්තර යුදාතිකරණයට යොමු කරන්න පුළුවන්. මේවා විය හැකි දේ. ඒවා නොවෙන්න රජයක් වශයෙන් අපි වග බලා ගන්න ඕනේ. දැන් යුද්ධයට නායකත්වය දුන් අපේ හමුදා නායකින්ට රණවිරුවන්ට දේශපාලනයට විරුද්ධව සමහර රටවල් සංචාරක තහනම් පවා පනවා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ගරු සභාපතිතුමනි, මෙවර ජිනීවා මානවිකම් කවුන්සිලයේ මහකොමසාරිස් මෙන්න මෙහෙම කියනවා. ශ්‍රී ලංකා ස්ටේට් හැස් රිපීටඩ්ලි ෆේල්ඩ් ටු පර්සියු ඇන් එෆෙක්ටිව් ට්‍රාන්සිෂනල් ජස්ටිස් ප්‍රොසෙස් ඇන් අප්හෝල්ඩ් වික්ටිම්ස් රයිට් ටු ට්‍රුත් ජස්ටිස් ඇන් රිපරේෂන්. ඒ කියන්නේ ලංකා රජය දිගින් දිගටම අසමත් වෙලා තියෙනවා සංක්‍රාන්ති අධිකරණය ක්‍රියාවලිය මගින් වින්දිතයන්ගේ සත්‍ය අධිකරණ සහ වන්දි යනාදී අයිතීන් ආරක්ෂා කරන්නට අසාර්ථක වෙලා නැත්නම් අසමත් වෙලා තියෙනවා කියලා අපිට චෝදනා කරනවා. මානවිකම් මහකොමසාරිස් ඔයාලට වැරදිලා තියෙන්නේ අනේ එතනයි. මොකද අපේ රජයත් එය අවධාරණය කළ යුතුයි. රටක සංක්‍රාන්ති අධිකරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක වෙන්නේ රටේ අභ්‍යන්තර ගැටුම් වලදී. ඒ කියන්නේ දකුණු අප්‍රිකාව, සියරා ලියෝන්, කාම්බෝජය වගේ මේ රටවල තිබ්බේ කැරලිකෝරහල මිසක් ඉන්ටර්නල් සන්නද්ධ අරගලයක් නෙමෙයි. මේ වගේ ගැටුම් වලදී ක්‍රියාත්මක වන නීති කොහෙවත් ලියලා නැහැ. ඒ නිසා එවන් ගැටුම් අවසානයේ සංක්‍රාන්ති අධිකරණයේ හෙවත් ට්‍රාන්ස්ෆිෂනල් ජස්ටිස් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපේ රටේ තිබ්බේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක්, නන් ඉන්ටර්නැෂනල් ආම් කන්ෆ්ලික්. ඒක ජෙනීවා මානවික කොමිසමේ OISSL වාර්තාවෙත්, දරුස්මාන් වාර්තාවෙත් ඉතා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එතකොට ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයකදී, එනම් නන් ඉන්ටර්නැෂනල් ආම් කන්ෆ්ලික්ට් එකදී අදාළ නීතිය වෙන්නේ ඇඩිෂනල් ප්‍රොටෝකෝල් 2 of the common article 3 of the ජෙනීවා කොන්වෙන්ෂන්. මොකද ජාත්‍යන්තර නොවන කියලා කියන්නේ කොටි සංවිධානය ඒකට සූසුකම් ලැබු නිසා. කොටි සංවිධානයට වෙනම අන සහ පාලන යාන්ත්‍රයක් තිබ්බා. කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් සිස්ටම් ඒගොල්ලන්ට තිබ්බා. කන්වෙන්ෂනල් ආමි සාම්ප්‍රදායී යුද හමුදාවක් තිබ්බා. ඒකට නාවිකසා ගුවන් ඒකකයන් තිබ්බා. ඒගොල්ලෝ වෙනම ප්‍රදේශයක් පාලනය කළා. ඒගොල්ලන්ට රජයේ හමුදාවන්ට නොකඩවා පහර දීමේ හැකියාවක් තිබ්බා. කැරලිකෝරහල් එහෙම නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ තිබ්බ කෝලහල් නැත්තම් කැරල්ලෙත් එන්නේ එකයි. වෙනම කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් එකක් තිබ්බේ නැහැ. වෙනම ප්‍රදේශයක් පාලනය කළේ නැහැ. ඒක නිසා මේ නීති අයිති වෙන්නේ නැහැ. නමුත් මේ වගේ නීතියකට ඇත්ත වශයෙන්ම අයිති වෙන්නේ අර ඇඩිෂනල් ප්‍රොටෝකෝල් 2 of the common article 3 කියන එක. මේකේ ඉතාම පැහැදිලිව තියෙනවා චූදයක් නම් ඒ චූදයාට වරද ගැන දන්වන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔහුට තමාගේ නිදහසට කරුණු කියන අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඔහු වරදකරු වනතුරු ඔහු නිර්දෝෂී ලෙස සලකන්ට ඕනේ. ඔහු වරදකරු වූ පසු රටේ නීතියට අනුව ඔහුට දඬුවම් කරන්න ඕනේ. ඒකේ අනදින නිලධාරීන්ගේ වගකීමක් නැහැ. Only the person who has committed the offense should be charged කියලා තමයි ඒක තියෙන්නේ. There is no command responsibility. වරදි කළාට එකාට පමණයි දඬුවම් කරන්නේ. මේකේ කොහෙවත් මේ ඇඩිෂනල් ප්‍රොටෝකෝල් කෝයකේ 2 එකේ කොහෙවත් සංචාරක තහනම් ගැන කතා කරලා නැහැ. ඒ වගේම තමයි එමනම් සංචාරක තහනම් දාපු සියලුම රටවල් සහ මේ ඊනියා බාහිර යාන්ත්‍රණයක් පිහිටවපු ජිනීවා මානවිකම් කවුන්සලයේ කරලා තියෙන්නේ ජිනීවා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ජිනීවා සම්මුතිය අපි අත්සන් කරලා තියෙනවා. කොමන් ආටිකල් 3 කියන්නේ ජිනීවා සම්මුතියේ කොටසක්. ඇඩිෂනල් ප්‍රොටෝකෝල් 2 කියන්නේ කොමන් ආටිකල් 3 එකේ දිගුවක්. එහෙමනම් ඒකට වෙනම අත්සන් කළ යුතු නෑ. ඒ නිසා රජය දැන්වත් අපේ රටේ තිබුණේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක් කියලා පිළිඅරගෙන ඒ ස්ථාවරයේ සිට වැඩ කළ යුතුයි. එවිට අපිට මේ සාවද්‍ය යුද අපරාධ චෝදනාවලින් අපේ රණවරුවන් ගලවා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උදර්පණ පනත අපටම පාරාවලල්ල බවට පත් වෙන්න පුළුවන්. ගරු සභාපතිතුමනි එසේ කියලා මට මෙන්න මේ දේ කියන්නත් අවසර දෙන්න. මේ අවස්ථාවේ රටේ වෙනත් වැදගත් ප්‍රශ්නයක් දැන් මතුවලා තියෙනවා. මේ තත්ත්වය උග්‍ර වුණොත් රටේ ජනවාර්ග සහ ආගම් ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම ජාතික ආරක්ෂාවටත් අහිතකර ලෙස බලපාන්න පුළුවන්. අප දන්නවා උතුරේ බොහෝ ප්‍රදේශවල බෞද්ධ නටබුන් තියෙනවා. අවුරුදු 2500ක ලිඛිත ඉතිහාසයක් තියෙන රටක් අපේ රට. ඒ ලිඛිත ඉතිහාසය තුළ උතුරේ තිබූ බෞද්ධ වෙහෙර විහාර, භාවනා මධ්‍යස්ථාන, විහාර සංකීර්ණ ගැන ඉතා හොඳින් සඳහන් වෙනවා. ඒවා සනාථ වෙන නටබුන් විශාල සංඛ්‍යාවක් උතුරේ තියෙනවා. නමුත් ඒ නටබුන් අද විනාශ වෙමින් පවතිනවා. ඇත්වශම් කියනවා කියන්න කනගාටුයි. සංවිධානත්ම කල්ලි විසින් ඒවා විනාශ කළා. වෙනත් ආගම්වල සංකේතය මත තියලා පුදු පූජා පවත්වනවා. එහෙම කරන්නේ දෙමළ නිජබින් සංකල්පය අර බෞද්ධ නටබුන් වලින් මිත්‍යාවක් බවට සනාථ වෙන නිසා. ඒ සියල්ලම පුරාවිද්‍යාවට අයිති ස්ථාන. කුරුන්දි විහාරය එම චෛත්‍ය වසර 2000ක් පැරණි චෛත්‍යයක්. එහිත ඒ සංකීර්ණය තමයි හෙළ අටුවාවන් ග්‍රන්ථාලේඛන කරලා තියෙන්නේ. ඒ ඓතිහාසික අතින් වැදගත් තැනක්. ඒ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කළා. ඒ සර්වග ධාතුන් තැන්පත් කරන්න ගියාම මහානායක හිමි ඇතුළු සංඝරත්නය සහ බැතිවරණ පිරිස මැර දෙමළ දේශපාලක විසින් පළවා හැරලා තියෙනවා. මලක්වත් පූජා කරන්න දුන්නේ නැහැ. ඒ ප්‍රදේශීය බාර මහේස්ත්‍රාත්වරයාගේ තීරණ ගැන අපිට කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න බෑ. ඒ චෛත්‍ය සංරක්ෂණය කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥයෝ. ඒකට පාවිච්චි කරන ද්‍රව්‍ය ගැන කතා කරන්නට මහේස්ත්‍රාත්වරයාට බලයක් නැහැ, දැනුමකුත් නැහැ. ඒකේ තියෙන පූර්වය ගැන ප්‍රශ්න කරන්න මහේස්ත්‍රාත්වරයාට බලයක් නැහැ. ඒක කරන්නේ පුරාවිද්‍යාවේ නිලධාරීන්. දැන්ට දින කීපයකට උඩදී කුරුන්දි විහාරයේ මේ දෙමළ ජාතික මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණ චාරිකාවක් ආව. මමත් එතන හිටියා. ඔවුන් මේ භූමිය සාකච්ඡා කරනකොට ඒ විහාරයේ බාර ශාන්තබෝධි නායක හිමි සහ තවත් භික්ෂූන් එම චෛත්‍ය වන්දනා කරන විට ඒකත් නවත්තලා ඒ සම්බන්ධනුත් දැන් ඒ හාමුදුරන්ට විරුද්ධව කටයුතු කරනවා. පදීක්ෂණයක් තියෙනවා. පදීක්ෂණ අතුරතුර වන්දනා කරා කියලා. මේක බෞද්ධ රටක් කියන එක මේ මාස්ත්‍රාත්වරයාට අපි මතක් කර දිය යුතුයි. නායක සමන් වහන්සේ නමක් භික්ෂුන් වහන්සේලා සමග කුරුන්දු චෛත්‍යයට මලක් පූජා කළාම ඒක පරීක්ෂණයට බාධාවක් වෙන්නේ කොහොමද කියලා මම අහන්න කැමතියි. මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ලෙස, ජනතාව නියෝජනය කරන ජනතා නියෝජිතයෙක් ලෙස කරුණු කියන අවස්ථාව ඉල්ලුවත් ඒකට අවසර දුන්නේ නැහැ. පුරාවිද්‍යාවෙන් චෛත්‍යයක් සංරක්ෂණය කළාට පස්සේ ඒකට දැන් මේ සිමෙන්තිද මැටිද එහෙම නැත්නම් කොන්ක්‍රීට්ද කියලා ප්‍රශ්න කරන්න මහේස්ත්‍රාත්වරයෙක්ට බලයක් නැහැ. ඒ වගේම ඒක ඉතා පැරණි චෛත්‍යයක්, ඓතිහාසික බෞද්ධ විහාර භූමියක ඊයේ පෙරේද ත්‍රිශූලයක් තියලා පුද පූජා කරන්න අවසර ඉල්ලුවාම ඒකටත් අවසර දෙන්න ඌට බලයක් නැහැ. සාමය කඩවෙන්නේ ජාතින් අතර ආගම් අතර අර්බුද ගැටුම් ඇති වෙන්නේ අන්න එහෙමයි. ඒකට බෙදුම්වාදී දෙමළ දේශපාලඥයන් වගේම මේ වගේ ආකල්ප තියෙන මහේස්ත්‍රාත්වරුත් වග කියන්න ඕනේ. ඔහු අපේ රටේ 9 ව්‍යවස්ථාවේ 9 වගන්තිය අමුවන්ගේ උල්ලංඝනය කරන බව මේ අවස්ථාවේ මා මේ පාර්ලිමේන්තුවේදී කියන්න කැමතියි. ඇත්තෙන්ම මේ ප්‍රදේශයේ ඉන්න දෙම සාමාන්‍ය දෙමළ ජනතාව ඉතාම අහිංසකයි. ඔවුන් මේකට විරුද්ධ වෙන්නේ නැහැ. ඔවුන් කැමති මේක ප්‍රතිසංසය කරලා මේක දියුණු වැඩි දියුණු කළාම ඒකට විදේශීය සහ දේශීය සංචාරක වෙනවා. එතකොට ඒ ප්‍රදේශය දියුණු වෙනවා. ඔවුන්ගේ ජීවන තත්ත්වයත් වැඩි වෙන නිසා. නමුත් මේ බෞද්ධ නටබුම් ඒක අපේ උරුමය. ඒකට සිංහලයන්ට පමණක් නෙමෙයි රටේ සියලු පුරවැසියන්ට අයිති දෙයක්. ඒක නිසා අපි සියලු දෙනාම ඒව ආරක්ෂා කරන්න ඕනේ. මේ රටේ සියලුම බුද්ධිමත් දේශප්‍රේමී ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා මේ බෞද්ධ උරුමය
විනාඩි 2ක කාලයක්
ගන්න අපි දැන්වත් පියවර ගන්නට එකතු වෙන්න ඕනේ කියලා. මේ සම්බන්ධයෙන් 2018 ගොනුකළ නඩුවක් තියෙනවා. ගරු සභාපතිතුමනි, පූජ්‍ය ගල්ගමුවේ ශාන්තබෝධි හිමියන් එක් පාර්ශවයක්, තන්නිමුරුපු ප්‍රදේශවාසීන් අනෙක් පාර්ශවය, ඒක සාමය කඩවීමක් පිළිබඳව. ඒ නඩුවේදී එක් අවස්ථාවක චෛත්‍ය කඩන්න නියෝග කරලා තියෙනවා මේ අදාළ මහේස්ත්‍රාත්වරයා. නමුත් ඊට පස්සේ ඒක අවලංගු කළා. දැන් එතන සාමය කඩවීමක් නැහැ. එහෙමනම් ඒ නඩුව අවසන් විය යුතුයි. පුරාවිද්‍යා පනත උල්ලංඝනය වෙනවා නම් ඒ පිළිබඳව වෙනම නඩුවක් පවරන්න පුළුවන්. නමුත් විද්‍යාත්මක ක්‍රමයක් මත සංරක්ෂණය කරන දෙයක් ගැන පුරාවිද්‍යාව ගැන දැනුමක් නැති මහේස්ත්‍රාත්වරයෙකුට නීතිතුරුන්ට ප්‍රශ්න කරන්න කිසිම අයිතියක් නැහැ. පැරණි බෞද්ධ නටබුන් සොයාගෙන ඒවවල අනන්‍යතාවය ඉපදින බව ඓතිහාසික තොරතුරු සම සංසන්දනය කරලා බලලා කුමන රජෙක් කවදා මේ ගොඩනගුවාද කියලා සොයා බලා නැවත ඒ ආකාරයටම ප්‍රතිසංස්කරණය කරනකොට දෙමළ බෙදුන් වාදීන් තම නිජබිම සංකල්පයෙන් විනාශ වෙලා යන නිසා ඒවා නවත්වන්නට හදනවා, උද්ඝෝෂණය කරනවා, පෙළපාලි යනවා, පුරාවිද්‍යා නිලධාරීන්ට මරණීය සංජනන එල්ල කරනවා, සංරක්ෂණය කළ දේවල් කඩා බිඳ දානවා, නඩු දාලා ඒ ක්‍රියාවන් ප්‍රමාද කරනවා. ඒවා වලට මේ ප්‍රදේශයේ නඩුකාරයන් හවුල් නම් අපි ඒකට විරුද්ධ අත්ත වශයෙන්ම නැගී සිටිය යුතුයි. මන්ද පුරාවිද්‍යා නිලධාරීන්ට මරණීය සංජනනයේ බාධාකට නඩුවක් දැම්මල් තියෙනවා. කුරුන්දි වන් වන්දනා කරන්න පැමිණි ශාන්තබෝධි හිමියන් ඇතුළු අනිත් භික්ෂූන්ට මරණීය සංජනන එල්ල කළා. ඒකට නඩුවක් තියෙනවා. ඒවා කවදාකවත් අද වෙනතුරු කැඳවලාවක් නැහැ. මේ බෞද්ධ උරුමය පදනමින් දාපු නඩුවක් තියෙනවා. ඒකත් විභාග කරව නැහැ. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි, දැන් ඔවුන් මේ දෙමළ බෞද්ධින් ගැන කතා කරනවා. දෙමළ බෞද්ධින් හිටියා නම් ඇයි මේ බෞද්ධ නටබුන් විනාශ කරන්නේ? විනාශ කළ එවුඩි සිවලංග තියලා බොරුවට පුදු පූජා පවත්වන්න කරන්නේ ඇයි දෙමළ බෞද්ධින් ඉන්නව නම්? දෙමළ බෙදුම්වාදී දේශපාලින් මෙතෙක් ඔවුන් කරපු සියලු දේ ගැන අසාර්ථක වුණා.
අවසන් කරන්න ගරු මන්ත්‍රී.
තව විනාඩියයි. ඔවුන් 40,000ක් සමූල ඝාතනය කළ බව කිව්වා. ඒ චෝදනාවන්ට ඔප්පු කරගන්න බැරුණා. දෙමළ නිජබිම් සංකල්පය ඔප්පු කරන්න බැරුණා. වෙනම ස්වාධීන දෙමළ රාජ්‍යයක් උතුරේ තියෙන බව ඔප්පු කරන්න බැරුණා. මේ කිසි දෙයක් සනාථ කරන්න බැරි වුණාම දැන් දෙමළ බෞද්ධයන් ගැන කතා කරනවා. අපි කැමති දෙමළ බෞද්ධයන්ට ඔවුනුත් එක්ව අපේ උරුමය ආරක්ෂා කරනවා නම් මේක සියලුම ජාතීන්ට අයත් දෙයක්. අද උපදින දරුවාටත් හෙට උපදින දරුවාටත් මේ සියලුම උරුමයන් අවශ්‍යයි. මේ උරුමය අනන්‍යතාවය කවුරුහරි විනාශ කරන්න යනවා නම්
අපි අවසන් කරන්න ගරු මන්ත්‍රී
දක්වනවා. සියලුම දේශප්‍රේමී ජනතාවට ඒකට එක්වන්න කියලා අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරු දයාශ්‍රී ජයශ්‍රේකර මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 12ක කාලයක් තියෙනවා.
රු මුලාසනාධි මන්ත්‍රීතුමියනි, විශේෂයෙන් අද දවසේ මේ අංක 2018 අංක 29 දරන ගුවන් ප්‍රාණ පනත සම්බන්ධව ගෙනාපු සංශෝධනය පිළිබඳව මම හිතන්නේ එක ඉතාම වැදගත් ක්‍රියාවලියක්. මොකද හේතුව මෙමගින් ලංකාව තුල දේශීය වශයෙන් ගුවන් යාන ප්‍රවාහනය සම්බන්ධව යම් වකිමක් අරගෙන අමාත්‍යවරයාට ගැසට් මගින් ඒක ඉදිරිපත් කරලා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න පුළුවන් කියන වැඩපිළිවෙල තමයි ඒක තිබෙන්නේ. ඒ අනුව මම හිතන්නේ ලංකාව තුළ ගුවන් ගමන් වැඩි කරන එක එය වර්ධනය කරන එක අත්‍යවශ්‍ය කාරණයක් මොකද අද විශාල වශයෙන් සංචාරක ව්‍යාපාරය රට තුළ දියුණුවෙමින් පවතින තත්ත්වයක් තිබෙන නිසා ජාත්‍යන්තර ගුවන් සේවාව වගේම ජාතික වශයෙන් රට ඇතුලේ මෙවැනි තත්ත්වයන් ඇති කරලා විවිධ අලුත් ආයෝජන වලට ඉඩ දීලා මෙවැනි ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන එක වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ වැදගත්කම වගේම අනෙක් පැත්තෙන් මම ගන්න කැමති විශේෂයෙන් අද ශ්‍රී ලංකා න්‍යායලයන් ගුවන් සේවය පිළිබඳවත් යම් වචන ස්වල්පයක් කතා කරන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. මේ ශ්‍රී ලංකා න්‍යායලයන් ගුවන් සේවය එමිරේට්ස් ගුවන් සේවය විසින් අරගෙන අවුරුදු ගණනක් ක්‍රියාත්මක කරා. නමුත් අපි දන්නවා මේ රටේ හිටපු ජනාධිපතිවරයෙකුට අවශ්‍ය කරලා තිබුණ ඒ ටිකට් දෙකක් ලබා ගැනීමට නොහැකි වීම තුළ තමයි මේ ආයතනය නැවත පවරගෙන මේ ඉදිරියට ක්‍රියාත්මක කරනවා වෙනුවට විශාල අර්බුද ගණනාවක් අපේ රට තුළ ඇති කරා. විශේෂයෙන් අති දැවන්ත පාඩුවක් බිලියන ගානක පාඩුවක් රටට ඇති කරපු තත්ත්වයක් මේ ගුවන් යානා ගුවන් සේවා සමාගම තුළ ඇති වුණා. මම කියන්න කැමතියි ඒක තුළ ප්‍රධානම අර්බුදය බවට පත් වුණේ වෙන එකක් නෙවෙයි විශේෂයෙන් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධව ඇති වුණ විශාල අර්බුද ගණනාවක් මේ ගුවන් සේවය පාඩු වෙන්න විශාල හේතුවක් බවට පත් වුණා. සමහර ගුවන් යානා ඒ කාලේ අරගෙන තිබෙන්නේ මාසෙකට ඩොලර් ලක්ෂ 10 ගාන. දැන් ඒ වෙනකොට අත්ත වශයෙන් සමහර ඒවා තිබුණ ඩොලර් ලක්ෂ 750,000. සමහර ඒවා ඊටත් අඩුවෙන්. දැන් මේ කාලේ වෙනකොට ඩොලර් ලක්ෂ 3යි එක මාසෙකට ලීසින් වාරිකයක්. නමුත් දැන් ඒ ගත්තේ වගේ ප්‍රතිඵලය අති විශාල පාඩුවක් රටට සිද්ධ වෙමින් තිබෙන තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම වාර්ෂික ආලාභය ගත්තම 2009 ඉඳලා විශේෂයෙන් ඒ අලාභ වලින් ගුවන් යානා ලීසින් වලට ගිය වීදම උදාහරණයක් ගත්තොත් 2009 වාර්ෂික අලාභය 9,905,000යි ගුවන් යානා ලීසින් වලට 9,026ක් 97% ප්‍රතිශතයක් විදිහට ගුවන් යානා මිලදී ගැනීමට ගිය ලීසින් වල පාඩුව ගෙවන්න සිද්ධ වුණා. මේ ලාභය මේ අලාභයෙන් අතිවිශාල කොටස 97%ක් අලාභයෙන් ගුවන් යානා මිලදී ගන්න ගිය ලීසින් 2010 මිලියන 2698යි ගුවන් යානා ලීසින් වල වියදම මිලියන 8053යි. ඒ කියන්නේ 198%ක් 198% අලාභයෙන් අලාභය වගේ 298 ගුණයක් විශේෂයෙන්ම ගුවන් යානා වලට ලීසින් ගෙවීම සඳහා සිද්ධ වුණා. ඒ සම්බන්ධව යන්න 2011 ලාභය මිලියන 381යි ගුවන් යානා වල ලීසින් වියදම මිලියන 7899යි 2070ක් මේ ලීසින් වලට ගෙවලා තිබෙනවා. ඊළඟට 2012 පාඩුව මිලියන 19778යි ගුවන් යානා ලීසින් වලට පාඩුව මිලියන 10208යි 52%ක්. ඊළඟට 2013 ගත්තම මිලියන 26000ක් පාඩු වෙනවා. 26000න් 14514ක් මිලියන 55%ක් සම්පූර්ණයෙන්ම මේ ලීසින් වලට ගෙවලා තිබෙනවා. 2014 ගත්තොත් මිලියන 32000ක් පාඩු වෙනවා. 32408ක් ගුවන් යානා ලීසින් වලට ගිහිලා තියෙනවා. මිලියන 14555ක් මිලියන 14555 කියන්නේ 145%. 2015 මිලියන 16494ක් පාඩු වෙනකොට මිලියන 16316ක් ලීසින් වලට යනවා. 99%ක් මේ විදිහට ගත්තම තව මම එක කාරණයක් කියලා නතර කරන්නම්. 2016 මිලියන 12621ක් පාඩු වෙනකොට මිලියන 22130ක් ගෙවන්න ඕන ලීසින් වලට 100%175%. මෙන්න මේ විදිහට තමයි මේ ශ්‍රී ලංකා න්‍යායලයන් ගුවන් සේවය පාඩු ලබන තැනට ගෙනාවා. මේක මේ රජයක යම් කිසි පිරිසක් නැත්තම් පාලන අධිකාරියක් ගත වැරදි තීන්දුවල ප්‍රතිඵලයි. දැන් අපි දන්නවා දැනට විභාගවන නඩු ගණනාවක් තිබෙනවා පරණේ වගේ ඩොලර් මිලියන 15ක් අරන් ගිල්ලා එංගලන්තේ බැංකුවක දැම්මයි කියන කාරණා. මේක අද තිබෙන එක නඩුවක්. ඒකෙන් තව මිලියන ගාණක් ඩොලර් මිලියන ගාණක් මේ ලීසින් පාසුකම් වලට ගිය ගනුදෙනු විදිහට තමයි යන්නේ. මේ විදිහට මේ ශ්‍රී ලංකා න්‍යායලයින් එක ලීසින් වලින් පමණක් අති විශාල පාඩුවක් පෞගේ කාලේ ලැබුවා වෙන හේතුවක් ඉඳ නෙමෙයි මේ පරිපාලනයේදී විච දුර්වලතාවය නිසා. එනිසා අද මේ ක්‍රියාවලිය දැන් අපි පාඩුව අවම කරගෙන දුවන තැනකට දැන් ක්‍රමානුකූලව පත් වෙමින් තිබෙන අලුත් සභාපතිතුමා ඇතුළු ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ නිලධාරීන් නිසා යම් ප්‍රගතියක් අපි අත්දැකීමෙන් තිබෙනවා. නමුත් මම කියන්න කැමති මේ ශ්‍රී ලංකා න්‍යායලයින් ගුවන් සේවය අපි අමතුමා කියන විදිහට එතුමාට අවශ්‍ය වෙලා තියෙනවා මේක ප්‍රතිව්‍යුහගතකරණය කරන්න නැත්නම් මේක විකුණන්න වෙන කාට හරි දෙන්න. දැන් දෙන්න කලින් ගරු මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් අපි උනත් දන්නවා ඔබතුමීගේ උනත් වාහනයක් තියෙනවා නම් වාහනේ විකුණන්න යනවා නම් ඒක පොඩ්ඩක් හොඳට හොදලා පොලිස් කරලා නැත්තම් ඒක පොඩ්ඩක් මේ පේන්ට් එකක් එහෙම ගාලා එන්ජින් එක පොඩ්ඩක් හදලා රීමේ කළා තමයි සාමාන්‍යයෙන් තියන්නේ. හැබැයි මේ විකුණන්න දෙන ආයතනය වට්ටලා නැති කරලා ඉවරම කරලා බාර දිගේ යන මිනිහෙක් හරි බලන්න ඇත්තනකට මේක පත් කරලා විකුණන්න තමයි දැන් මේ හදන්නේ. දැන් මේ ආයතනයේ සිද්ධ වෙමින් තිබෙන කාරණේ මම දිගින් දිගටම අපි මතු කරා. ගිය පෞගේ කාලේ මම මතු කරා ගිය 18 වෙනිදා ඉඳලා 22 වෙනකල් ගුවන් යාන 13ක් සම්පූර්ණයෙන් වැඩ කරන්න ඇත්තනකට පත් වුණා පයිලට්ස් නැති එකේ ක්‍රියාදාමයේ. මේක ගැන කතා කරපුවාම ගිය බඩේ අමාරුව කිය. බඩේ අමාරුව 10 ෆ්ලයිට් 13කට බඩේ අමාරුව හැදෙන්න විදියක් නැහැ. මේ පයිලට්ස්ලා නැත්තම් ගුවන් නියමෝ එකපාර 26 දිනකට බඩ අමාරුව හම්බෙන්න විදියක් නැහනේ. ඒ 14ක් නවතිනවා කියන්නේ 26 දිනෙක් මේ ගුවන් ගබන් වලට එන්නේ නැතෝ ගුවන් නියමෝ නතර වුණා. මම මේක දිගින් දිගටම මතු කරා. හැබැයි ඒකට අදත් පිළියෙලමක් නැහැ. දැන් අපිට අවශ්‍යයි 330කට වැඩිය අවශ්‍ය කරන ගුවන් නියමෝ අපේ ශ්‍රී ලංකා න්‍යායලයින් එක දුවන්. දැන් ඊළඟට එන්නේ වින්ටර් ෂෙඩියුල් එක. ඒ කියන්නේ අර පිටරටවල සීත දේශගුණයත් එක්ක විශාල පිරිසක් හේට නිවාඩු දෙනවා ලන්ඩනයට නැත්නම් ජර්මනියට මේ වගේ රටවල් වලට යුරෝපීය රටවල් වලට දැන් ඒ අය ලංකාවට එමින් ඉන්න කාලවක වුණා. මේ වෙලාවේ ඇත්ත වශයෙන් විශාල ප්‍රමාණයක් මේ ඔක්තෝබර් මාසෙ ඉඳලා අප්‍රේල් මාස දක්වා විශාල ප්‍රමාණයක් අවශ්‍යලා තියෙනවා. දැන් ලන්ඩනයට ඉල්ලනවා ගුවන් යානා පුළුවන් තරම් ප්‍රමාණයක් එවන්න කියලා. හැබැයි මොකද වෙලා තියෙන්නේ යවන්න විදියක් නැහැ. අපේ ෆ්ලයිට් තියෙන්නේ ඇත්ත වශයෙන් ගත්තොත් දැනට 24ක් 24න් වැඩ කරන්නේ 17යි. අනිත් ඒවා දෙකක් හැඟරගේ තියෙනවා. ඉතුරු ටික බිම බාලා තියෙනවා බඩු නැතුව. ඉතින් මේකෙන් මේ ඉන්න ප්‍රමාණයත් ගත්තම විශේෂයෙන් මේ ගුවන් නියමුවන්ගේ පස්සේ මම කතා කරේ වෙන හේතුවක් ඉඳන් නෙමෙයි ලෝකයේ අනෙක් රටවල විශාල මුදලක් ඔවුන්ට ගෙවනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් එමිරේට්ස් එකේ වගේ ගත්තොත් ඩොලර් සාමාන්‍යයෙන් 10,000ක් 14,000ක් විතර ප්‍රමාණයක් ගන්න පුළුවන් තරකට මේක පත් කරලා තියෙනවා. දැන් අපේ හම්බෙන්නේ ඩොලර් 7,900ක් විතර. නමුත් ඩොලර් 10,000ක් විතර සාමාන්‍යයෙන් එමිරේට්ස් වගේ ගෙවනවා මාසික පඩියක් විතර. මේක දිගින් දිගටම පෞගේ කාලවකවානේ මේ කොවිඩ් සමයේ මේ අය ඉල්ලුවා දිගින් දිගටම ඒගොල්ලන්ගේ ඉන්ක්‍රිමන්ට් එක වැඩි කරලා දෙන්න කියලා. නමුත් ඒක නතර කරා. ඒ කොවිඩ් අවුරුදු දෙක කාලය තුල. හැබැයි එතකොට ඔබතුමිට මම කියන්න කැමති සාමාන්‍යයෙන් ආධුනිකයෙකුට ඩොලර් 4,000ක් විතර ප්‍රමාණයක් තමයි සාමාන්‍ය ගුවන් නියමයකට ගෙවන්නේ.
ගරු මාතෘතුමා තව විනාඩි දෙකයි.
ඉතින් මම හිතන්නේ මම මේකත් එක ගන්න කැමති මේ ඩොලර් එකට ගෙවපු ගාණ සාමාන්‍යයෙන් 203 ගානේ තමයි මේක ගණන් බේරුවේ. එතකොට ඩොලර් එක ගිහිල්ලා ඉවරයි 390ට විතර. මේ අයට එන්න තිබිච්ච මුදල් ටික දුන්නේ නැහැ. මේ නිසා මේගොල්ලෝ දිගින් දිගටම මේක ඉල්ලුවා. නමුත් ඒක දෙන්නේ නැතුව ඒක කැප් එකක් තියාගත්තා ඒ ආයතනයේ ඉන්න ප්‍රධාන නිලධාරිවරියක් විසින්. මේකේ ප්‍රශ්නේ තමයි අවසානයේ මේ බලපෑමේ දැන් වෙලා තියෙන්නේ මේ ක්‍රියාදාමය තුළ විශාල අර්බුදයක් මතුවලා තිබෙනවා. මේ නිසා තමයි මේ පයිලට්ස්ලා යන්න බෑ කියලා කියන්නේ. දැන් මොකද කියන්නේ ශ්‍රී ලංකා න්‍යායලයින් එක ඇමතුමත් කියන්නේ අනෙක් අයත් කියන්නේ පුළුවන් නම් කැමති නම් යන්න මෙතන ඉන්න එපා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ වෙනුවට ඒගොල්ලෝ කියන නෑ පිටින් බදව ගන්න. එක 100ට වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් පත්‍ර දාලා තිබුණා කරු අමන්දිතුමින්. නමුත් එකම එක්කෙනයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට නැවත බැඳුනේ. මොකද ඔහුගේ දරුවෝ ටික ඉන්නේ ලංකාව නිසා ශ්‍රී ලාංකික නිසා ඔවුන් නැවත බැඳුනා. අනිත් එක්කෙනෙක්වත් ආවේ නැහැ. මොකද හේතුව ඒ අය බැලුවා ගණන් කොහොමද හම්බෙන්නේ කියලා. එතකොට කිව්වා මේමයි මෙච්චරයි අපි දෙන්නේ ඩොලරයකට මෙච්චරයි අපි දෙන්නේ එතකොට ඒකත් එක්කම අපි 136ක් වාලා බදු ගෙවන්න ඕනේ ලංකාවේ බදු නීතිය අනුව ඒක බලපුවාම කිසිම කෙනෙක් එන්නේ නැතුව තනවලපත් උනා මේක තමයි අද සිද්ධ වෙමින් තිබෙන්නේ අද ශ්‍රී ලංකා න්‍යායලා ඉන්න එකේ අපිට දැන් අපි ඉල්ලනවා පුළුවන් තරම් යන්න කියලා පුළුවන් තරම් සේ ගෙන්නන්න කියලා දැන් අපේ ඇමතුමා කිව්වා අරෙන් කටාර වලින් ආවා මෙහෙන් ආවා අරෙන් ආවා කියලා ආවා ඔව් ෆ්ලයි ඩුබායි එකෙන් තුනක් ඇවිල්ලා තියෙනවා එමිරේට්ස් වලින් දවසකට හතරක් එනවා අබු ඩාබි වලින් දෙකක් එනවා එටිහාඩ් එකෙන් දෙකක් කටාර වලින් තුනක් හැබැයි අපේව යන්නේ අපේව ඉල්ලනවා මිනිස්සු දැන් ඕස්ට්‍රේලියාවට ඉල්ලනවා විශාල වශයෙන් ගුවන් යානා එවන්න ශ්‍රී ලංකන්නේ යාලා ඉන්නේ පිටරටින් ලංකාවට එන එක නෙමෙයි වැදගත් වෙන්නේ පිටරට ගුවන් සේවාවට ලංකාවට ඇවිල්ලා මේ එන ප්‍රමාණය කතා කරන එක නෙමෙයි ශ්‍රී ලංකන්නේ යාලා ඉන්නකින් අපිට ආදායම් ලබා ගන්න ගුවන් යානා යන්න පයිලට්ස් නැහැ ඒගොල්ලන්ට කියලා තියෙන්නේ තාමුසලා යනවා අපිට ඕන තරම් ඉන්න බඳව ගන්න හැබැයි බඳව ගන්න කියත් ඒක තමයි ඇතිලා තිබෙන්නේ මම එක විනාඩියක් කරගෙන තව කතාවක් කියන්න කැමතියි දැන් මත්තල ගුවන්තොට පොලේ භූමි හේයුම් කඩයුතු ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් අයින් කරලා ඒක දෙන්න යනවා ගුවන්තොට පොළ ගුවන් සේවා සමාගමට මේ අය දැන් අවුරුදු 10කට වැඩිය ජාත්‍යන්තර ගුවන් සේවා රෙගුලාසි ඊළඟට OATA වලට අනුකූල සියලු සේවකයන්ට පුහුණුව දීලා තමයි මේ අය වැඩ කරන්නේ ඒ විතරක් නෙමෙයි මේ යන්ත්‍ර උපකරණ වලට ගිහිලා තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 10කට වැඩිය ප්‍රමාණයක් මේ මත්තල ගුවන්තොට පොළේ මේ අය මත්තල අවටින් බදවගත්ත අය දැන් මේ අයට යන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ වෙනුවට මේ මේ බිම්මේයු මාංශය අතරම බිම්මේයු මාංශය තමයි ඊටාම ලාභ ලැබු ස්ථානය ඒ ස්ථානේ දැන් මත්තලින් ඉවත් කරලා දැන් මේක එක තව විනාඩියක් මාරන් කියන්නම් මෝල්ඩිවෙන් යාලයින් එකේ ගුවන් යානයක් ආව මත්තල ගුවන්තොට පොළේ තිබිච්ච එක ඊළඟට රත්මලාන්ට දාලා රත්මලානෙත් මේ වගේ සිවිල් ගුවන් සේවයකට දීලා ඒ අයගේ ක්‍රියාත්මක භාවය හොඳ නැති නිසා තමයි අද රත්මලාන්ට ඒ ගුවන් යානයේ නේකෙන් එතනින් නතර වුණා. ඒ නිසා මම ඉල්ලන්න කැමතියි මේ අය සම්බන්ධව අපේ ඇමතුමාගෙන් මම විශේෂයෙන් ඉල්ලනවා කරුණාකරලා සාධාරණ පියවරක් ගන්න. මොකද ඒ අයගේ රැකී ආරක්ෂා ඉවත් වෙනවා. එයාට යන්නේ නම් නැති වෙනවා. මෙයා යන්නේ කොහෙද කියලා කල්පනා කරනවා. ඒ නිසා නුපුරුදු සේවකයන් දාලා මේ ගුවන් තොටුපළ ක්‍රියාකාරීත්වය අඩාල වුණොත් ඒ වගකීමත් කවුරු හරි ගන්න වෙනවා. ඒ නිසා මම හිතනවා අවසාන වශයෙන් එයත් ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරමි.
බොහොමත්ම ස්තුතියි ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා. ගරු නිමල් සිරිපාල
දැන් එතුමාගේ ප්‍රධාන තර්ක දෙකක්. එකක් තමයි ගුවන් නියමෝ මදි කියලා. ගුවන් යානා 26ක් තියෙනකොට නියමෝ හිටියේ 316යි කිසිම ප්‍රශ්නයක් නැතුව ගුවන් සේවය ගෙනිච්චා. දැන් තියෙන්නේ ගුවන් යානා 15යි නියමෝ 266ක් ඉන්නවා. මෙතන ප්‍රශ්නේ ගුවන් නියමෝ නැතිකම නෙවෙයි ගුවන් නියමුවන්ගේ කැපවීමක් නැතිකම පමණයි තියෙන්නේ. එදා ඒ ෆ්ලයිට් එක ගෙනියන්න බැරි වුණේ 20 දෙනෙක් හිටියා. එයාගේ ඕෆ් ඩේට් එකේ එක්කෙනෙක්වත් ගුවන් යානෙට නගින්න බෑ කියලා කිව්වා. නමුත් මීට ඒ දවසට ඉස්සෙල්ලා දවස වෙනකම්ම ඔවුන්ගේ ගුවන් යානා ගෙනිච්චා. ඉතින් ඒක උනේ ඒ අය විසින් කරන ලද කඩයකප්පල් කාර්ය ක්‍රියාවක් නිසා.
කරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා කෙටියෙන්.
ඊළඟට ඔබතුමා කිව්වා බිම් මෙහෙයුම් කටයුතු පිළිබඳව. බිම් මෙහෙයුම් කටයුතු වල ඒකාධිකාරයක් ශ්‍රී ලංකාව යනට දීලා තියෙනවා. නමුත් ඔය කියන ඉක්විප්මන්ට්ස් ඔක්කොම ශ්‍රී ලංකන් සමාගමේ සභාපතිතුමගේ ඔක්කොම ඒ අය මේ කටුනායකට ගෙනියනවා. ඒ ඉන්න සේවක පිරිස කටුනායකට ගෙනියනවා. අපිට මේ සේවකයින්ට ගමට මේ ගුවන් සේවාවක් දෙන්න බෑ. ගමට ගුවන් තොටුපළක් දෙන්න බෑ. නමුත් සේවකයෝ කියන අය මාරු කරනකොට ඒ තැන් වලට යන්න ඕන. ඉතින්
ගරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
මතුමා හොයලා බලන්න මම මේ කාරණා ඇතුව මේ කිව්වේ මේ ගුවන් යානා නියමුවන් මේ වගේ ස්ට්‍රයික් එකට යන්න හේතුනේ මොකද්ද කියලා හොයලා බලන්න. ඒක ඔබතුමා හොයලා බලුවොත් එපා. ඔබතුමා සාමාන්‍යයෙන් තරුණ තේරුම් අරන් වැඩ කරන කෙනෙක්. බලන්න ඒ අයට දුන්න ඩොලර් රේට් එක ඒගොල්ලන් කැපුවා. අවුරුදු දෙකක් ඒගොල්ලන්ගේ තිබිච්ච ඉන්ක්‍රිමන්ට්ස් ඒගොල්ලන් කැපුවා. ඊළඟට අද ඒගොල්ලන් 136කට වැඩිය ගෙවන්න තියෙනවා සාමාන්‍යයෙන් බදු ආදායම. වෙනත් ලෝකයේ අනෙක් රටවල් වල තියෙන ගුවන් යානා වලින් ගුවන් සමාගම් වලින් ශ්‍රී ලාංකික ගුවන් සේවක ගුවන් නියමුවන් ගන්නවා. මොකද අපේ අය ඉතාම හොඳ තැනක ඉන්න නිසා. එතකොට වෙන්නේ අපේ අය තියාගන්නවත් අඩුම තරමේ මහන්සි වෙන්නේ නැතුව ඒ අය ගියාම ඒ අයයි යන්නේ ඩොලර් 14,000 පඩියකට. අද දෙන්න ඩොලර් 7,500ක් විතර තමුන් ආසලගේ මේ පඩිය. මම ඒකයි කියන්නේ. ඒ නිසා ඔබතුමා කරුණා කරලා ඒ අයත් එක්ක සාකච්ඡාවක් කරලා නිවැරදිව ප්‍රශ්නේ අවබෝධ කරගම්මු කියලා මම යෝජනා කරන්නේ. දෙවනුව විශේෂයෙන් මත්තල පිළිබඳ මේ தத்துவය මත්තල ඉඳලා මේ මිනිස්සු එන්න ඕනේ කටුනායකට. මේකයි තියෙන ප්‍රශ්නේ. මොකද මේ මේක ඉතින් ඔබතුමා ගත්ත එකක් නෙමෙයි. ඒ ගත්තේ ඒ ඒ කාලේ හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මේ සම්බන්ධීකරණයත් එක තමයි ඒ අයව ගත්තේ. ඉතින් ඒක ඔබතුමා ආණ්ඩුවත් එක්ක බේරගන්න මට අදාළ නැහැ. නමුත් මම කියන්නේ ඒක නෙමෙයි. ඒ මත්තල සේවක සේවිකාවන්ට යම් අසාධාරණයක් වෙනවා කටුනායකට වුන්ට එන්න බෑ. අද තියෙන පඩියත් එක්ක කටුනායකට ඇවිල්ලා සේවය කළා ආයි මත්තල යනවා කියන්නේ තව ෆ්ලයිට් එකක් අරන් දෙන්න වෙයි මං හිතන්නේ. ඔබතුමාගෙන් එහෙම ඉල්ලීමකුත් කරයි මේ ඔබතුමාලගෙම ඔය ඉන්න මේ රාජපක්ෂ මහත්තයලා
කට්ටියම ඇවිල්ලා ඉල්ලයි. ස්තුතියි ගරු මහත්තයා. ගරු අමතිතුමා ගරු නිමාස්
ආර්යයක් කියන්න ඕනේ. දැන් දාසී ජයසේකර මැතිතුමා කියන්නේ පිටරට ගුවන් නියමුවන්ට ගෙවන ගාන අපි ගෙවන්න කියලා. නෑ නෑ පිටරට එමිරේට්ස් වල කතාවල ඒ ගෙවන ගාන අපිට එහෙම දෙන්න බෑ. දැන් දැන් මේ කාලේ මම මහත්තයතුමා දැන් වෛද්‍යවරු ඉන්නවා ලංකාවේ වෛද්‍යවරයෙකුට එංගලන්තයේ වෛද්‍යවරු ගෙවන පඩිය ගෙවනවද නෑ. ඉතින් මේ අය ගිහිලා රස්සා කර. නමුත් අපිට එහෙම දෙන්න ගියොත් මේ බංකොලොත් වෙන්න යන මේ ගුවන් සේවය තවදුරටත් බංකොලොත් වීම තමයි වෙන්නේ.
ගරු දයසිරි ජයසේකර ඉතාමත්ම කෙටියේ
නෑ මේක වැරදියට ඔබතුමා තේරුම් ගන්න එපා. ඒ පඩිය නෙමෙයි ඉල්ලන්නේ. මේ අයට මේ රටේ දීලා තිබුණ ඉන්ක්‍රිමන්ට්ස් එකක් තිබුණා. ඩොලර් එක දුන්න ඩොලර් රේට් එක 203යි. ඩොලර් එක දුන්න 398 දී දේත් මේ මිනිස්සු සද්ද නැතු හිටියා. මේ අපි ඉල්ලන්නේ මේ මේ එමිරේට් කරන් දෙන්න කියලා නෙමෙයි. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ටික ඔබතුමා සාකච්ඡා කරලා විසඳන්න ඔබතුමාට කරන්න පුළුවන්. ඔබතුමාට කවුරු හරි කෙනෙක් කියන එකක් ඉල්ල මෙතන කතා කරන්න එපා. ඒක මම කියන්නේ.
ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකන් එයාලයින්ස් සම්බන්ධව මේ මෑතකදී එක්තරා හමුවකදී එහි උසස් නිලධාරීන් කීප දෙනෙක් මට හමු වුණා. ඔවුන් ඉතාම ප්‍රසාදයෙන් ඒ සම්බන්ධව කතා කරා. ඒ වගේම ඒ අය කීවා එයාගේ අදහසක් හැටියට සමහර මහජන් නියෝජිතයන් ඒ වෘත්තීය සමිතිවල විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන කණ්ඩායම් දෙන තොරතුරු ගෙනල්ලා පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඒක ජනගත වෙනවා. ඒක යාලා ඉන්න කරත් පාඩුවක් වෙනවා. ඒ එතකොට ජනතාව තුළ තියෙන විශ්වාසයත් බිඳෙනවා. ඒ නිසා ඊට වඩා අභ්‍යන්තර සාකච්ඡාවලදී මේ වගේ කරුණු මතු කරනවා නම් මේක ආයතනයක් හැටියට ගෙන යන්න එයාට ගොඩාක් පහසු වෙනවා කියලා ඒ උසස් නිලධාරීන් කීප දෙනෙක් කිව්වා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි යම් යම් ආයතන සම්බන්ධව විශේෂයෙන්ම වැදගත්ම ආයතන සම්බන්ධව මේ ප්‍රසිද්ධියේ කතා කරද්දී ඒ ආයතනවලට වෙන පාඩුව අවාසිය සම්බන්ධවත් අපි තේරුම් අරගන්න ඕනේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරුන් හැටියට මම කියන්න කැමතියි. මොකද ඒ අය කියපු අදහසක් මම මේ වෙලාවේදී ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම අද අපි 1977 අංක 8 දරන උදර්පණ නීතිය උදර්පණ පනතට සංශෝධන එකතු කරන දවසක්. ඒ ගැසට් පත්‍රය අනුමත කරන්න පාර්ලිමේන්තුවට අද යොමු කරලා තියෙනවා. මේක ඉතාම වැදගත්. මේක දීර්ඝ කාලයක් අපි ආරක්ෂක අමාත්‍යාංශ උපදේශකාරක සභාවලත් විවිධ සාකච්ඡාවලදී කතා කරපු දෙයක්. හේතුව රටවල් 36 තිබ්බේ එක රටවල් 56 දක්වා මේ වැඩි වෙන්න ඕන. සමහර අපරාධකරුවන් විවිධාකාරයේ අපරාධ කරලා මේ රටවල් වලට ගිහිල්ලා සැඟවිලා සිටිනවා. සමහරවිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අපරාධ කරන අය වෙන්න පුළුවන්. වංචා කරන අය වෙන්න පුළුවන්. දූෂණය කරන අය වෙන්න පුළුවන්. මේ අය ඒ රටවල් වලට ගිහිල්ලා සැඟවිලා ඉන්නවා. අපි ඒ පළවඳව නීති කෘත්‍යයක් ක්‍රියාත්මක කරන්න යනකොට විශාල බාධාවක් වෙනවා. මේ උදර්පණ නීති අනුව ඒ රටවල් වල ඉන්න අය අපිට ගෙන්වා ගන්න ඒ අධිකරණ ක්‍රියාවලියකට සම්බන්ධ කරගන්න බැරි ප්‍රශ්නයි. ඒ නිසා මේක ඉතාම වැදගත්. රටපැත්තෙන් ගත්තාම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ගත්තාම අපි අද රටේ ජාතික ආරක්ෂාව මෙහෙවන ආරක්ෂක ඇමතුමා හැටියට කටයුතු කරන්න ගරු ජනාධිපතිතුමා. ඒ නිසා එතුමා මේ සම්බන්ධව විශේෂයෙන්ම හොඳින් අධ්‍යයනය කරලා මේ පිළිබඳව ක්‍රියාත්මක වීම පිළිබඳව අපි විශේෂයෙන්ම අගය කරන්න ඕනේ මේ වෙලාවේදී. ඇත්තෙන්ම අද අපි දන්නවා අපේ රටේ තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තාම මේ වගේ නීති වෙනස් කරමින් අලුත් පනත් ගෙනෙමින් කටයුතු කරන්න ඕන කාලවකවානුවක්. මොකද 1950 තිබ්බ තත්ත්වය 1970 තිබ්බ තත්ත්වය 2000 තිබ්බ තත්ත්වය ඒ තත්ත්වයන් වර්ෂයෙන් වර්ෂයට කාලෙන් කාලයට වෙනස් වෙනකොට ඒකට අදාළව නීති සම්පාදනය කරගත්තේ නැත්නම් අපි පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන්ම යම් යම් අපහසුතාවයන් වලට පත් වෙනවා. ඉතින් ඒ නිසා ක්‍රමානුකූලව මේ නීති සංශෝධනය කරන්න කටයුතු කරන්න අවශ්‍යයි. දැන් ඇත්තම කතාව අපි දන්නවා, අපේ රට තුළ දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ, ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් යම් කණ්ඩායම් වලට අවශ්‍ය වෙලා තියෙනවා ජාතිවාදී ප්‍රශ්න ගොඩනගන්න. මොකද එක්කෝ ඔවුන්ගේ ආර්ථිකය රඳා පවතින්නේ ඒ ජාතිවාදී ප්‍රශ්නේ මත, එහෙම නැත්නම් ඔවුන්ගේ දේශපාලනය රඳා පවතින්නේ ඒ ප්‍රශ්නේ මත, නැත්නම් තමන්ට ඊළඟ පාර පාර්ලිමේන්තු වෙන්න හම්බෙන්නේ ඒ කණ්ඩායමක් වෙනුවෙන් පෙනී සිටීම තුළ. හැබැයි ඒ කණ්ඩායම් වෙනුවෙන් පෙනී සිටීම තුළ, ඒ කාර්යභාරය තුළ රටේ ජාතික ආරක්ෂාවට මොනතරම් ප්‍රශ්නයක් ඇති වෙනවද කියන එක පිළිබඳව මම හිතන්නේ අපි කල්පනා කළ යුතුයි. ඒ නිසා අපි දන්නවා අද විශාල වශයෙන් විවිධ රාජ්‍ය නොවන සංවිධාන තියෙනවා මේ රටේ රට අරාජික තත්ත්වයට පත් කිරීම සඳහා. මොකද අපි කවුරුත් පිළිගන්න ඕන කාරණේ තමයි, තාමත් බෙදුම්වාදී සංකල්පවල ඉන්න අය සීමිත වශයෙන් හෝ රට ඇතුලේ කොටසක් ඉන්නවා, රටින් බාහිරව කොටසක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ අය හැම වෙලාවෙම උත්සාහ දරනවා අපේ රට තුලේ පාලනයේ අවුලක් ඇති කරලා, ආර්ථික වශයෙන් අවුලක් ඇති කරලා, ඒ වගේම රට අරාජික තත්ත්වයට පත් කරන්න, අරාජික තත්ත්වයට පත් කිරීම තුළ විශේෂයෙන්ම ඔවුන් බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ අරමුණු ඉටු කරගන්න. දැන් පසුගිය කාලේ ගරු සභාපතිතුමනි අපි කවුරුත් දන්නවා ආර්ථික අර්බුදයක් ඇති වුණා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඕනම කෙනෙක් හරිද සාක්ෂියකට අනුව දන්නවා ඒක මේ පොද්ජන පෙරමුණ ආණ්ඩු ආපු නිසාම, එහෙම නැත්නම් ඒ ජනාධිපතිතුමා නිසාම ඇතිවෙච්ච දෙයක් නෙමෙයි, දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. මොකද අපි ප්‍රතිපත්තිමය වශයෙන් වැරදි තීන්දු තීරණ ඉතිහාසයේ අරගෙන තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. ඒ වගේම හොඳ තීන්දු තීරණත් අරගෙන තිබෙනවා. ඉතින් ඒ නිසා යම් යම් අඩුපාඩු තුලත්, ඒ වගේම අපේ රටේ ආදායම් වියදම් කළමනාකරණය කරගන්න යෑම තුළ, සෑම ආණ්ඩුවක්ම ණය ලබා ගැනීම තුළ, ඒ සියලු දේවල් එකට එකතු වෙලා තමයි මේ ආර්ථික අර්බුදයේ කොවිඩ් එකේ ආසන්නම සිද්ධිය හැටියට කොවිඩ් එකත් එක්ක සිද්ධ වුණේ. එතකොට මේ ආර්ථික අර්බුදයක් ආපු වෙලාවකදී අපි රටේ පුරවැසියන් හැටියට නමුත් කතා කරන්න ඕන දේවල් වලට වඩා වෙනස් පැත්තක් තමයි අපි කතා කරන්නේ. ඒ තුලත් අරගලයක් නිර්මාණය කිරීම තුළ සත්‍ය වශයෙන්ම මේවට මේ ප්‍රශ්නය පීඩනය දරා ගන්න බැරි කණ්ඩායම් වගේම අන්තවාදී කණ්ඩායම් රාශියක් ඒ තුලට ඇවිල්ලා අද සනාථ වෙමින් තියෙනවා. අධිකරණයේ තියෙන නඩුවල අද පැහැදිලිව එමින් තියෙනවා සමහර අයගේ බැංකු ගිණුම් වලට කෝටි ගණන් මුදල් ඇවිල්ලා තිබෙනවා. ඒ ආවේ කුමන කර්මයද කියන එක දැන් හෙළුවෙමින් තියෙනවා. ඒ නිසා සත්‍ය වශයෙන් අරගලයට නායකත්වය දුන්න, අරගලයට සම්බන්ධිච්ච පිරිසක් ඉන්නවා මේ රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා යම් විරෝධයක් පෑම සඳහා. ඒක නෙමේ ගැටලුව තියෙන්නේ. ඊට එහා ගිය රට අරාජික කිරීමේ උවමනාවෙන් ඒ සම්බන්ධව කණ්ඩායමක් හිටියා. හැබැයි ගරු ජනාධිපතිතුමා මේක හොඳින් තේරුම් අරගෙන රටේ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය දීලා මේ කටයුතු කළමනාකරණය කරපු නිසා ඒ අයට එතනින් එහාට යන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඒ නිසා ඒක අපි ලැබුව විශාල ජයග්‍රහණයක්. එහෙම නැත්නම් මේ රට මෙහිටත් වඩා ලේ විලබ්බාට පත් වෙලා මිනිස්සු ඇනකොටාගෙන මැරිලා තියෙන දේපොළ මංකොල්ල කාලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා රටේ විශාල අරාජික තත්ත්වයක් ඇති වෙනවා. අන්නේ අරාජික තත්ත්වයේ ඇතිවීම බලාපොරොත්තු වෙන්නන්ට මං හිතන්නේ ඒක සුබදායි පණිවිඩයක් වෙනවා. හැබැයි රටට දැඩි ලෙස අහිතකර තත්ත්වයක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රාජ්‍ය අමාත්‍යතුමත්, ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්තුමාල ඇතුළේ නිලධාරි සියලු දෙනාම ඉතාම වක්කීම් සහගතව කටයුතු කරන්න ඕනේ. මේ කාලෙත් අපි දකිනවා, මම ඉතාම ගෞරවයෙන් මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට විශේෂයෙන් මෙල්ලා සිටිනවා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවලත්. අපි වර්ගවාදය ආගම් වාදය නැවත ඉස්මතු කරන්නේ නැතුව මේ රටේ සිංහල දමිළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජනකොටස් වලට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න පුළුවන්, සාමකාමී විදියට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න අපි සියලු දෙනා මේ කැපවීම කරන්න ඕනේ. කොහෙන් හරි තැනකින් ඒකට බාධාවක් ඇති වෙනවා නම් ඒක මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට දැනගත්තොත් ඒ බාධාව නැති කිරීම සඳහා කටයුතු කරනවා මිසක් ඒකට තව උල්පන් දන් දීලා ඒක අවුස්සලා ජනතාව තුළ ප්‍රශ්න ඇති කරලා වියවුලක් ඇති කරන්න කටයුතු කිරීම සුදුසු නෑ කියන එක. මොකද අපි ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්න රටක්, අවුරුදු 30ක්ම බෙදුම්වාදී LTT ත්‍රස්තවාදයත් එක්ක පොරබදන්න සිද්ධ වුණා. මේ තුල අපේ රටට ආර්ථිකයට වෙච්ච හානිය, ඒ වගේම අපේ රටේ වැදගත් ජීවිත
අහිංසක ජීවිත මොනතරම් ප්‍රමාණයක් විනාශ වුණාද කියන එක අපිට හොඳට අවබෝධයක් තියෙනවා. ඒ නිසා නැවත වතාවක් එවැනි තත්ත්වයන් වලට ගෙනෙමට, එවැනි තත්ත්වයන් වලට පත් කරන්න අවශ්‍ය පසුතලයේ නිර්මාණය කරන එක කරුණා කරලා නවත්තන්න කියලා අපි බොහොම පැහැදිලිව කියනවා. මං නම් වශයෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ සමහර පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුත් මේ සම්බන්ධව කටයුතු කරන අපිට පේනවා. ඒ නිසා අපි මේ තත්ත්වෙට නැවත රට ගෙනියන්න දැන් රට මේ ආර්ථික අර්බුදයෙන් ක්‍රමානුකූලව නැගිටලා, විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාත් ඉතාම හොඳ මාර්ග සිතියමක ආර්ථික මාර්ග සිතියමක් හදලා ඒ ජාතික ආර්ථික මාර්ග සිතියම ඔස්සේ ගමන් කරන වෙලාවක්, ඒකට අපි සියලු දෙනාම සහයෝගය දෙන වෙලාවක්, ඒ තුල අපේ රටේ ජනතාවට තමයි ඒකේ වාසිය වෙන්නේ. ඉන්ධන මිල අඩු වෙනකොට, ගෑස් මිල අඩු වෙනකොට, විදුලි බිල අඩු වෙනකොට, ඒ වගේම බඩු මිල අඩු වෙනකොට, රටේ උද්දමනය අඩු වෙනකොට ඒකේ වාසියෙන්නේ අපේ රටේ ජනතාවට. ඉතින් ඒ නිසා අපි මහජන නියෝජිතයන් නම් මහජනතාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් නම් ඇත්ත වශයෙන්ම මහජනතාවට සහනයක් ලබා දෙන තැනට තමයි අපි සියලු කටයුතු ක්‍රියාත්මක කළ යුත්තේ. ඉතින් ඒ නිසා ඒකට අද හොඳ වැඩපිළිවෙලක් හැදිලා තියෙන වෙලාවේ වෙනත් ප්‍රශ්න, ජාතික ආරක්ෂාවට තර්ජනය වෙන ප්‍රශ්න ගෙනල්ලා රටේ මේ ගමන් මඟ වෙනස් කරන්න කටයුතු කරනවා නම් ඒක මං හිතන්නේ නොකළ යුතු ක්‍රියාවක්. දැන් මේ ගරු සභාපතිතුමනි මේ කාලය ගත්තාම අපි සතුටු වෙනවා, විශේෂයෙන්ම අලුත් පනත් ගණනාවක් රටේ ප්‍රතිසංස්කරණ වෙන්න ඕන. ඇත්තටම ගොඩක් අය කතා කරපු සිස්ටම් චේන්ජ් එක, ඒ ක්‍රමවේදයන් වල වෙනස් වීම වෙනුවෙන් අද පනත් රාශියක් අලුතෙන් ගෙනල්ලා අපි සම්මත කරා. දැන් උදාහරණයක් ඇටියෙට මැතිවර්ණ වියදම් නියාමනය කිරීමේ පනත ගෙනල්ලා කාලයක් තිස්සේ අපි දැක්කා විවිධ සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, සිවිල් සංවිධාන, මාර්තු 12 සංවිධාන, ඒ සියලු සංවිධාන කතා කරපු එකක් තමයි මේ මැතිවර්ණවලදී ජනමනස වෙනස් කිරීම සඳහා මුදල් භාවිතා කරලා ජනමනස වෙනස් කරනවා. ඒ නිසා මේක නවත්තන්න ඕනේ.
ඉතින් ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2යි.
ඒ නිසා ඒකට අපි පැහැදිලිව පනතක් අධිකරණ ඇමතුමා ගෙනල්ලා අපි මේ පාර්ලිමේන්තුවේදී සම්මත කරා මැතිවර්ණ වියදම් නියාමනය කිරීමේ පනත. ඒක ඉතාම හොඳයි. හැබැයි විපක්ෂයේ ඡන්දෙ දුන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් අපි ඒ යුතුයකම, ඒ ඉල්ලීම දීර්ඝ කාලීන ජනතාවගේ තිබුණ ඉල්ලීම සහ මේ රටේ වෙනස් විය යුතු දෙයක් නිසා ඒක වෙනස් කරන්න. ඒ වගේම දූෂණ විරෝධී පනත, මේක ඉතාම වැදගත්. මොකද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ටම චෝදනා එල්ල වෙනවා. මේ චෝදනා කියලා සමහර ඒවා කිසිම චෝදනාවක් නැතුව උපකල්පන මත ඉඳලා, හිතලුවාවන් මත ඉඳලා කරන ප්‍රකාශ සහ චෝදනා තමයි ගොඩක් තියෙන්නේ. ඒ නිසා මේ පනත ගෙන ඒම තුලින් වංචා කරන අයට වගේම වංචා දූෂණ වලට සම්බන්ධ වෙන අයට වගේම ඒ වංචා දූෂණ කරනවා කියලා දේශපාලන උවමනාවන් වලට සහ මඩ ගැසීමේ අරමුණින් කෙනෙක්ගේ ආත්ම ගෞරවය විනාශ කරන්න සූදානම් වෙනවා නම් ඒකත් නැවැත්වීම සඳහා මේ පනතේ ගෙන ආයුතුව තිබෙනවා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම ඊයේ දවසේ පනත සම්මත කරා වගේම අපි පනතක් සම්මත කරද්දී බොහොම පරිස්සමට ඒ කරුණු කාරණා පිළිබඳව හරියට පරිශීලනය කරන්න ඕනේ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙයෙද්දී මම මේ පාර්ලිමේන්තුවේත් එයින් පිටතත් සාකච්ඡාවලදී කාරණා ගණනාවක් කිව්වා. හැබැයි ඒ කාරණා ඇතුළත් කරගන්න නැතුව අපි ඒ වෙලාවේ 19 වෙනි සංශෝධනය සම්මත කරගත්තා. හැබැයි සම්මත කරගත්තා වගේම අහපව් ඒකේ තිබ්බ ඒ ප්‍රතිවිපාක අපි කියපු දේවල් අහපව් පෙරලා අපිට ප්‍රශ්නයක් බවට, රටට ප්‍රශ්නයක් බවට පත් වුන නිසා ඒ වෙනස් කරන්න ඕනේ කියලා හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේක ගෙනන්න උනන්දුංච කෙනා හැටියට ඒ වෙලාවේ අගමැතිතුමා ලේ සියලු දෙනාම පිළිගත්තා. ඒ වගේම පළාත් පාලන පනත ගරු සභාපතිතුමනි මම මේ පාර්ලිමේන්තුවේ අද ඉන්නේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට පළාත් පාලන මැතිවරණ පනතේ වයස අවුරුදු 35ට අඩු නියෝජනයන් තිබුණ නිසා
අද අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
මේ පාර්ලිමේන්තුවට එනකන් එන ගමන අපිට ආරම්භ කරන්න හැකියාවක් සමාජයට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි පුන පුනා කිව්වා ඒ පනත සම්මත කරන වෙලාවෙත් තරුණ නියෝජනය ඇතුළත් කරන්න කියලා. දැන් ඒ තරුණයෝ එළියට ඇවිල්ලා කෑ ගන්න ඒ අයට නියෝජනයක් ඇති කරන්න ඒ කටයුතු කරපු නැති නිසා. ඉතින් නමුත් ඒ වගේ පනත්වලදී කලබල වෙලා සම්මත කරගත්ත
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
අවසන් කරන සභාපතිතුමනි සම්මත කරගත්තා වගේ නෙමෙයි. හැබැයි ඒකට කාරුණික වෙලා සංශෝධන ඇතුළත් කරගත්තේ නැතිකම නිසා ඒ තරුණ නියෝජනයේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවාද? ඒ නිසා අපි මේ පනත් සංශෝධනය කරද්දි අලුතෙන් පනත් ගේද්දි වඩා පරිස්සමින් හොඳින් අධ්‍යයනය කරලා ඒක පොතපතට ගැලපෙනවා වගේම ප්‍රායෝගිකව බිමටත් ගැලපෙනවාද කියලා බලලා කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අද මේ උදර්පණ නීතිය යටතේ වෙන සංශෝධනයන් සම්පූර්ණම රටේ අත්‍යවශ්‍ය ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍යම දෙයක්. අපි සම්පූර්ණ මේ සඳහා සහයෝගය ලබා දෙනවා.
බොහොම ස්තුතියි.